साधु 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 गौरवनीय पूजनीय वंदनीय लोकु स्वामीन वहांसे ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචිතින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්මේදී ඇති කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැත මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. උදය
උපාලි උපාලි ලැබිලා තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවනේ, දෙක ඉදිරිපත් කරන්න පුළුවන්.
තුනක් තියෙනවා. හරි, හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ ලෙස පාදයට සිත තබා ගතිමි. උවමනාවෙන් කකුලේ ඇඟිලි පළල් කර විහිදවා තබමින් සක්මන් කළෙමි. එය පාදයට සතිය පිහිටුවා ගැනීමට උදව්වක් වේ යයි සිතමි. පියවර 30ක් පමණ එක දිගට සතිය පාදයට තබා ගැනීමට හැකි විය. යටිපතුලේ එළිය පැත්තෙන් එක තැනක් පොළොව ස්පර්ශ නොකරනු දැනුනි. නැවත හැරෙන විට වටපිට දේවල් දැකීමක් පමණි. ඒවා ගැන සිතිවිලි නොගනී. මුහුණේ පිටේ කම්පන චංචල දැනේ. පැයක් ගතවන විට සක්මන ඉබේ බොහොම සැහැල්ලුවෙන් සිදුවේ. මූල කර්මස්ථානයෙන් සිත මිදී ඒ වෙනුවට සිතට යන එන සිතුවිලි දකිමි. ඔබ වහන්සේ පවසන පරිදි මූල කර්මස්ථානයේ සිත නැතත් දිගටම අරමුණක සතිය පවතී. සක්මන් භාවනාවේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වීර්ය වඩා මූල කර්මස්ථානයටම සිත ගන්න උත්සාහ කළ යුතුද? ඔබ වහන්සේගෙන් මඟ පෙන්වීමක් ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, මූල කර්මස්ථානයේ ගන්න නැතුව බාහිර කර්මස්ථානයේ සිත කියලා බලන්න. ඉඳලා හිටලා මූල කර්මස්ථානට ඇරගෙනත් බලන්න. ඒ වගේම මූල කර්මස්ථානට ඉබේ එන්නත් අරින්න. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ඒ තුනම කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන. ඒක දැන් අහන නිසා ඒකට සුදුසුකම් තියෙනවා කියලා මටත් හිතෙනවා. පරිශ්‍රණය කර බලන්න කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එදිනෙදා ජීවිතයේ සිදුවීමක් ගැන කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරමි. දිනපතා සක්මන සහ පර්යංකේ පුරුදු කරමි. අවශ්‍ය දේ වෙනුවෙන් ඉතුරු කිරීමට සහ අරපිරිමැස්පෙන් වියදම් කිරීමට පුරුදු වී සිටිමි. ඒ කුඩා කල හැදුණු අගහිගකම් වලින් ලද දායාදයක් ඇයි සිතමි. දැන් අවුරුදු 60ක් වන මම අල්පේච්ඡ ජීවිතයට කැමැත්තෙමි. පවුලේ අය සහ නෑහිත මිත්‍රයන් මම අනවශ්‍ය වියදමට යන සහ අමතර දේට අකමැති බව දනිති. ආශාවන් අධික සමාජයේ මේ ජීවන චර්යාව ගැන මම සතුටු වෙමි. භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස සිතට එන සිතුවිලි දැකීමට ඒවා හේතුඵල ලෙස සිටීමටත් පුරුදු වී ඇත. මේ ඇත්තටම අරපිරිමැස්මද නැත්නම් ලෝභයද? මේ ලෝභය වංචනික ලෙස අරපිරිමැස්ම ලෙසින් ඉස්මතු වීමක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එය ලෝභයයි නොසිතමි. මෙය නිවැරදිව පහදා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙසක් ලැබේවායි පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
සාදු. මේ වார்த்தාවල් දිගට ලියනවයි කියලා කියන්නේ නාස්තියක්. ඒ වගේම ඔය වගේ දේවල් ටෙඩි කෙටිය ලියන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට මම දන්නවා අරපිටු මැස්සක් දන්නවා, අරපිටු මැස්සේ අගයක් දන්නවා. ඒ නැත්තම් කවුරු හරි අරපිටු මැස්සක් දෙන්න සාතිකයක් දෙනකම් බලයි. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් ලියලියා ඉන්නවා. ඔවා එකෙන් උත් අපිට දැනගන්න පුළුවන් අපි ඇත්තටම අරපිටි බහිනවද නැද්ද කියලා. ඒ නිසා වාර්තාකරණයේදීත් හොඳට බලන්න, ෂෝට් ඇන්ඩ් ස්වීට්, ෂෝට් ටු ද පොයින්ට්. එහෙම නැතුව වාර්තා කරනවා කියලා කියන්නේ අරපිටි මැස්මේ නාම්බුවක් ලබන්න හදනවා. එහෙම නැත්නම් ඒක අත්ුක්කංශන පරවම්බෙන්නිට යනවා. මම දන්නවා එහෙම එකක් හිතේ නැහැ කියලා. නමුත් වාර්තාව කෙටි කරන්න. එතකොට ඉබේම අරපිටි මැස්ම හදියයි අපි යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පසන්න චිත්තං ඤත්වාන ඒකච්ඡං ඉද පුග්ගලං ඒතමත්තං ච බ්‍යාකාසී බුද්ධෝ භික්ඛූන සම්තිකේ ඉමං මිචායං සමයේ කාලං ඛෛරාත පුග්ගලෝ සුගතිං උපජ්ජන් උපජ්ජේය චිත්තං හිස්ස පසාදිතං යතහරිත්වා නිකිපෙය්‍ය ඒවමේව තථාවිදෝ චේතෝ පසේද හේතුහි සතා ගච්ඡන්ති සුගතින්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන ගාථාව, එහෙම නැත්නම් සූත්‍ර දේශනාව බැලුවොත් අන්න කලින් දවසේ අපි සාකච්ඡා කරපු දෙයටම සමාන ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ කියපු කාරණේම තමයි ගියවර පදුට්ට හිතක් තියෙන පුද්ගලයෙක් දැකලා යම්කිසි ප්‍රකාශයක් කරනවා වගේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දකිනවා පහන් හිතින් පසන්න හිතින් කල් ගෙවන ඉන්න පුද්ගලයෙක්. එතකොට මේ විදිහට මේ තැනැත්තව දැකලා එතන ඉන්න භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට මුල පුරන් කතා කළා, මතක් කළා, කියනවා මහණෙනි මම මේ විදිහට ප්‍රසන්න සිතින් ඉන්න පහන් සිත ඇති පුද්ගලයෙක් දකිනවා. ඉතින් මේ පුද්ගලයාව දැක්කහම මට මෙන්න මේ විදිහේ දෙයක් අදහසක් මතක් වෙනවා. මොකද්ද මේ පුද්ගලයා මේ වෙලාවේ කලුරිය කළොත් මලොත් අන්න මේ තැනැත්තා ගිහිල්ලා සුගතියේ උප්පත්තිය ලබනවා, ස්වර්ගයේ උප්පත්තිය ලබනවා. මොකද්ද ඒකට හේතුව? මෙයා මේ පහන් හිතින් පසන්න හිතින් තමයි කල් ගෙවන්නේ. අන්න ඒක හේතු කරගෙන මෙයා මේ වෙලාවේ කලුරිය කරොත් අන්න සුගතිය උප්පත්තිය ලබනවා කියලා අදහසක් පෙනීමක් මට ඇති වෙනවා. එහෙම කියලා කියනවා හරියට නිකන් මහණෙනි මේ යම්කිසි පුද්ගලයෙක් ගෙන යන දෙයක් අතේ තියෙන දෙයක් බහා තබනවද විම තබනවද අන්නේ ආකාරයෙන් මේ පුද්ගලයා සුගතිය උප්පත්තිය ලබනවා. මොකද්ද මේකට හේතුව, මොකද්ද මේකට කාරණාව කියලා විමසලා කියනවා අන්න චිත්තං හිස්ස භික්කවේ පසන්නම්. මහණෙනි මේ තැනැත්තාගේ මේ හිත ප්‍රසන්නයි. අන්න ඒක හේතුවෙන් තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ කියලා අන්න මතක් කරනවා. ඉතින් මෙන්න මේ මතක් කරන අදහස නැවතත් කෙටි ගාථා කිහිපෙකින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? පසන්න චිත්තං ඤත්වාන ඒකච්ඡං ඉද පුද්ගලෝ පුග්ගලං ඒතමත්තංච බ්‍යාකාසී බුද්ධෝ භික්ඛූන සම්තිකේ. මෙන්න මේ විදිහට එක්තරා පුද්ගලෙක් මේ පසන්න හිතින් ඉන්නව දැකලා භාග්‍යතුන් වහන්සේ මේ අදහස මේ භික්ෂූන් ඉදිරියේ ප්‍රකාශ කරා. ඉමං මේ ඡායං සමේ කාලං කෛරාත පුග්ගලෝ සුග්ගතිං උප්පජ්ජේය චිත්තං හිස්ස පසාදිතුං. මෙන්න මේ වෙලාවේ මේ පුද්ගලයා කලුරිය කරොත් මෙයා සුගතිය උප්පත්තිය ලබනවා. මොකද්ද මේ චිත්තයාගේ ප්‍රසන්න භාවයේ හේතුවෙන්? යතහරිත්වා නික්කිපෙය ඒව මේව තථා විදෝ චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. මෙන්න මේ හරියට අතේ තියෙන දෙයක් රැගෙන යන දෙයක් බිම තබන්නේ යම්සේද අන්න ඒ වගේ මේ තැනැත්තා සුගතියේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. මෙන්න මේ විදිහට මොකක් නිසාද මේ සත්වයෝ සුගතියට යනවා? මේ චේතෝ පසාද හේතුහි මේ චිත්තයාගේ ප්‍රසන්න වීම හේතුවෙන් කියලා ඔන්න ඔය විදිහට යම්කිසි විදිහක අදහසක් අද දවසට මාතෘකාවක් බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. ඉතින් මෙන්න මේ කියන කතාව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර එදා කතා කරා පදුට්ට හිතක් පිළිබඳ. ඉතින් පදුට්ට හිතම තමයි දවසක පසන්න හිතක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට කාට කාටත් යම් තරක් විදිහක පදුට්ට හිතක් තියෙනවා, නැත්තම් මේ සංසාර ගමනේ යවෙන්නෙත් නෑනේ. එතකොට මෙන්න මේ තියෙන පදුට්ට හිත මේ තියෙන දුර්වර්ණ වූ හිතම තමයි අන්න පසන්න හිතක් බවට පරිවර්තනය කරගන්න වෙන්නේ. මේ විදියට පිරිසිදු හිතක් බවට පරිවර්තනය කරගන්න වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි යම් කිසි විදිහක ප්‍රතිපදාවක් භාවනාවක් තම තමුන්ගේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ ගලප ගන්න ඕන වෙන්නේ. ඉතින් මෙන්න මේ පදුට්ට හිතේ ස්වභාවය ඇත්තරම ගත්තොත් හරියට නිකන් අපේ අපි හිතමු අපි මොකකට හරි ආවේශයකට අහු වෙලා ඉන්නවා. යක්ෂ ආවේශයක් වගේ එකක් මේ ආවේශ වෙලා ඉන්නවා. එතකොට එහෙම ආවේශ වෙලා ඉන්නකොට මේ ආවේශයක් තියෙන බව මේ තැනැත්තා දන්නෙත් නැත්තම් මේ විදිහට මම මේ මොකක් හරි දෙයකට බලපෑමකට යට වෙලා ඉන්නේ කියලා මේ තැනැත්තා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයා හිතනවා කල්පනා කරනවා මේ ආවේශය තමයි මගේ යථා ස්වභාවය. දැන් මේ යක්ෂ ආවේශයක් බාහිර බලපෑමක් මේ තැනැත්තාගේ හිතට යොමු වෙලා තියෙන අවස්ථාවක්. නමුත් මේ තැනත දන්නේ නැත්නම් මාව මේ විදිහට බාහිර බලපෑමකට අහු වෙලා තියෙනවා කියලා. අන්න මොකද වෙන්නේ? මේ තැනත්තා මේ ආවේශය තමන්ගේ යථා ස්වභාවය යථා ස්වરૂපය විදිහට අඳුන ගන්නවා. ඒතකොට සාමාන්‍ය මේ ප්‍රතිපදාවක් දන්නේ නැති භාවනාවක් දන්නේ නැති කෙනෙක්ට වෙලා තියෙන ඔය දේ තමයි. එයා ඉන්නේ ආවේශයක. නමුත් එයා දන්නේ නැහැ මේක ආවේශයක් කියලා. ඒ නොදැනීම නිසාම එයා මොකද කරන්නේ? මේ ආවේශය තමයි මගේ යථා ස්වභාවය යථා ආකාරය කියන වැරදි මතයක් වැරදි අදහසක් එයා තුළ තියෙනවා. එතකොට ඒ ආවේශය යථා ස්වභාවය නම් මොකද වෙන්නේ? අන්න ඒ ආවේශයට අනුව වැඩ කටයුතු කරනවා. ඒ ආවේශයට අනුව ගනුදෙනු කරනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් මොකද්ද මේ ආවේශය එතකොට? අන්න යම් කිසි විදියක මේ හිතිවිලි හැඟීම් මේ වගේ දේවල් ඔස්සේ ක්‍රියාත්මක වෙන ආවේශයක් වගේ එකක් අපි ළඟ තියෙනවා. එතකොට ඒ ආවේශය නැවත නැවත අපි වර විදියට දුගතියකට අපායකට අරගෙන යන සුළුයි. නෑ අපායකට ගෙනියන් ගෙනිහිල්ලම දුක් දෙන්න ඕනෙත් නෑ. ඒ වෙනුවට මෙහෙදිත් ඕන තරම් දුක් දෙනවා, පීඩාවට පත් කරනවා අර ආවේශය විසින්ම. ඒ බලපෑමට යටත් වීම විසින්ම. මේ අපේම හිතවිලි කියලා හිතාගෙන ඉන්නේවා, අපේම හැඟීම් කියලා හිතාගෙන ඉන්නේවා. අපි හිතනවා මේක තමයි ප්‍රകൃතිය, මේ විඳවන විඳිවිල්ල තමයි ප්‍රകൃතිය. සමහර විට මොන දේදී වුණත් විවේකයක් සැනසීමක් හිතේ නෑ. කොයි දේ හරි හම්බ කරත් විවේකයක් සැනසීමක් හිතේ නෑ. හැම වෙලේම ආතතිගත තත්වයකින් වෙහෙස පීඩාකාරී තත්වයකින් ඉන්නවා. මොකද්ද මේකට හේතුව කියලා බැලුවට පේන්නේත් නෑ, හොයන්නත් බෑ. නමුත් වෙහෙස පීඩාව දැනෙනවා. ඉතින් ඕක අපේ යථා ස්වභාවය කියලා අපි හිතාගෙන ඉන්නවනේ. මේ හිතවිලි, මේ හැඟීම්, මේ ආතතිගත තත්ව, මේ වෙහෙස පීඩා, මේක තමයි අපේ යථා ස්වභාවය කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න මේ ආවේශය මගේ ප්‍රകൃතිය කියලා සලකනවා. නමුත් ඇත්තටම ඕක නෙමෙයි මගේ ප්‍රകൃතිය. ඔයිට වැඩි වෙනස් ස්වභාවයක්, ඔයිට වැඩි නිදහස් ආකාරයක් තියනවා කියන පොරොන්දුව තමයි භාග්‍යතුන් වහන්සේ එක්තරා විදිහක අපිට මේ දෙන්නේ. අන්න ඒ නිදහස් ස්වභාවය, ඒ විවේක ස්වභාවය පසන්න හිතක් නැත්තම් මේ විවේක හිතක් විදිහට අපිට අඳුන්නන්න පුළුවන්. අන්න මේ තැනැත්තා මේ ආවේශයෙන් ගැලවෙනවා, මේ බාහිර බලපෑමෙන් ගැලවෙනවා. ඒ බලපෑමෙන් ගැලවෙනකොට මේ තැනැත්තට තේරෙනවා ඔන්න මගේ නියම ස්වභාවය, මේ මාව සුගතියකට අරගෙන යන ස්වභාවය, මා තුළ විවේකයක් සැනසීමක් සහනයක් ඇති කරන ස්වභාවය ඔන්න ටික ටික මතුවෙලා එනවා. නමුත් මෙච්චර කල් ඉන්දිය ආවේශයක, මෙච්චර කල් ඒ ආවේශයක් තිබුණ බව දන්නෙත් නෑ. අන්න ඒක නිසාම මේ ආවේශය තමයි මගේ ප්‍රകൃතිය කියලා මේ තැනැත්තා හිතාගෙන ඉඳියා. ඔනෝක තමයි තියෙන අවුල, ඔනෝක තමයි තියෙන ගැටලුව. ඉතින් ඒක නැවත නැවත අපිව සමහර විට අර විදිහට දුගතියකට අරගෙන යනවා. අර ගිය සතියේ කිව්වා වගේ නැවත නැවත අපාය භූමිය වලට අරගෙන යනවා. නැවත නැවත ඔය තිරිසන් අපාය, പ്രേත අපාය, ඊට පස්සේ ඔය උණුනුන් කා ගන්න යක්ෂ අපායක් ගැනත් කියන්නේ. ඔන්න ඔය විදිහට විවිධ අපායන් වලට අරගෙන යනවා, හතර අපායන් වලට අරගෙන යනවා. ඉතින් ගිහිල්ලා නැවත නැවත දුක් විඳිනවා. මොකක් නිසාද? අර අර ආවේශය තමයි. දැන් ඔය සත්තුන්ගේ ලෝකේ අපිට පේනවනේ. ඒක දිහා බැලුවොත් ඔන්න සමහර විට ඔය වනන්තරයක තන භූමියක ඉන්න ගවයෙක් වගේ සතෙක් ඔන්න සිංහයෝ කිහිප දෙනෙක් සිංහ දේනුවනේ දඩයන් කරන්නේ මේ සිංහ දේනුවෝ කිහිප දෙනෙක් බිම පෙරල ගන්නවා එකෙක් බොටුවේ එල්ලෙනවා තව එකෙක් ඇඟේ එල්ලෙනවා ඔන්න මේ සතාව බිම පෙරල ගන්නවා එතකොට තාම පණ ගිහිල්ලා නැහැ අර බොටුව තද කරගෙන ටිකක් වෙලා ඉන්නවනේ මේ හිර කළානේ ගෙල හිර කළානේ නැත්තම් හුස්ම හිර කළානේ මරන්නේ ඉතින් එහෙම ටිකක් වෙලා ඉන්නකොට අර සතා තාම ප්‍රകൃතියෙන් තාම මේ විදියට අවදියෙන් අර ග්‍රහණයට අහු වෙලා වැටිලා ඉනවා ඒ ඉදීම තව එකෙක් ඇවිල්ලා තව සිංහ දේනුවෙක් ඇවිල්ලා මොකද කරන්නේ අර සතාගේ අනිත් පැත්තේ රෝලෙන් ආහාරයට ගන්න පටන් ගන්නවා පණ පිටින් පණ පිටින්ම ඔක මොකද ඉස්සෙල්ලාම කන්නේ අන්න භූෂණ කෝෂ දෙක කාලා තමයි පටන් ගන්න ඉතින් දැක්කහම නිකන් මේ ස්වභාවය මේ යථා ස්වභාවය මේ සංසාරයේ ස්වභාවය අන්න අමු අමුවේ දැක ගන්න පුළුවන් ප්‍රകൃතිය බේන්න පුළුවන් ඉතින් ඇඟ හිරිවැටලා යනවා අර සතාගේ විලාපය අතරේ කොහමද අර විදි අමුවෙම්ම අර වැඩිහේ සංවේදී තැනක් අන්න කාලා තමයි කෑම පටන් ගන්න ඊට පස්සේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් බඩපලලා අර තාම පණ පිටින් සමහර විට ඒ ජීවය නිරුද්ධ වෙලත් නැහැ ඉතින් අන්න එතකොට කොහොමද ඒ වගේ සංසාර ගමනක ස්වභාවය කියලා අන්න අපිට දැක ගන්න පුළුවන් ඕක කාන්තාව කරනව තේරුණත් පිරිමි කට්ටියට නම් හරියටම තේරෙනවා මොකද්ද මේ දුක කියන එක දැක්කහම කොහොමද ඇඟ හිරිවැටලා යන්නේ හිරිවැටින්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා මතක් කරගන්න පුළුවන් එපමණකට අමුතු විදිහේ දර්ශනයක් මේ සංසාර ගමනේ ස්වභාවය පෙන්න දර්ශනයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ගවයන් වෙලා මී ගවයන් වෙලා එළුවන් වෙලා කුකුලන් වෙලා කොපමණකුත් ලේ හලලා ඇති කොපමණකුත් මේ විදියට ඝාතනය වෙලා ඇති මහමූදේ ලේ වගේ ලේ හලලා ඇති කියලා කියනවා. මහමුදලේ ජලය කොච්චර තියෙනවද එපමණ ප්‍රමාණයක් ලේහලලා ඇති කියලා කියනවා. ඉතින් කොතෙකුත් ඔය විදිහට ඝාතනය වෙලා ඇති. මොකද්ද හේතුව? අන්න අර පදුට්ට හිත. එහෙම නැත්නම් මේ ආවේශය. මේ ආවේශයක් තියෙන බව අපි දන්නෙත් නෑ. අපි හිතනවා මේ හැඟීම් හිතිවිලි මේවා තමයි මගේ යථා ස්වභාවය. මේක තියෙන පීඩාකාරී తত্ত্বය මේක තමයි මගේ යථා ස්වභාවය. මේකම යථා ස්වභාවය කරගෙන ඒකට අනුවම ගනුදෙනු කරගෙන ඉන්නවා. ඒ කියන දේවල් සිද්ධ කරනවා. ඒ කියන දේවල් සිද්ධ කරනවා. මේ හිතවිලි වලින් යම් දෙයක් කියනවාද? ආ ඒක තමයි මගේ යථා ස්වභාවය. ඒක මට ඕනේ. මේ හැඟීම් වලින් යම් දෙයක් කියනවාද? ඒක තමයි මගේ යථා ස්වභාවය. ඒක මට ඕනේ කියලා. අන්න ඒ ආවේශයට අනුව ඒක යථාර්ථය කරගෙන මෙතනට කොතෙකුත් දේවල් කරනවා. කොතෙකුත් දේවල් කරනවා. තමුන්ට බලය ගන්න ඒ ඕන දෙයක් සිද්ධ කරනවා. ඕක ඉදින් channel 4 වලින් ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. ඕක යථාර්ථයේ බව මීට කලිනුත් දැනගෙන ඉන්නියා දන්නෝ දනිති. එතකොට මේ විදිහට කටයුතු කළා මේ පදුට්ට හිත මගේ යථා ස්වභාවය කියලා අරගෙන ඉඳලා අන්න මොකද වෙන්නේ? දවස ගිහිල්ලා අර විදිහට අපාය භූමියකට අර විදිහට බොහෝ දුක් විඳින පීඩා විඳින ස්වභාවයකට පත් වෙනවා. අන්න මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ තැනැත්තා මේ අරගෙන යන දෙයක් විමතිබ්බා වගේ මේ අපායකට ඒ වගේ භූමියකට ගිහිල්ලා වැටෙනවා. මොකක් නිසාද? මේ පදුට්ට හිත නිසා. එතකොට ඔන්න ඔය ආවේශය අපි යථා ස්වභාවය කියලා අඳුනගෙන ඉඳියොත් ඒක බොහොම භයංකර තත්වයක්. ඒක බොහොම අනතුරුදායක තත්වයක්. එතකොට අපි අහලා තියෙනවානේ අර ඩෙකාඩ්ගේ කතාව. ඩෙකාඩ් හිතුවලු මේකේ මේ මම මේ තීරණය කළ තියෙන දේවල් මම මේ ඇත්ත කියලා අරන් තියෙන දේවල් මේවා අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා. මේ වැරදි දේවල් තියෙනවා. මේ ඇපල් බාස්කට් එකේ කුණු වෙච්ච ඇපල් තියෙනවා. ඉතින් එහෙනම් මම මොකද්ද මේ හරි ටික හොඳ ටික කුණු වෙච්ච නැති ටික තෝරගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා මේ තැනත්ත කල්පනා කළා. මොකද කරේ? හිතුවලු මේ ඇපල් භාජනයේම බාස්කට් එකම බිම හලලා මම එක ඇපලෙන් ඇපල පරීක්ෂා කරලා අරගන්නවා. මගේ මේ ඇදහිලි, මගේ මේ විශ්වාස, මම මේ කරන කියන දේවල්, මගේ මේ මතවාද මේවා වැරදි වෙන්න පුළුවන්. එහෙනම් මම මේවෙන් හරි ටික විතරක් තෝරගන්න ඕනේ කියලා ඇපල් භාජනයේම ඇපල් බාස්කට් එකම බිම හැලුවලු. බිම හැලුවලු. හලලා දැන් ඔන්න භාජනේ හිස් හරි කියලා මොකද්ද පළවෙනියට මේ බාස්කට් එකට දාගත්තේ? මේ කුණු වෙච්ච නැති ඇපල කියලා මොකද්ද පළවෙනියටම මේ බාස්කට් එකට දාගත්තේ? අන්න මේ තැනත කල්පනා කරා, මේ මූලිකම ස්වභාවය විදියට මේ මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? I think therefore I am. මම හිතනවා, ඒක නිසා මම වෙමි කියලා පළවෙනිම ඇපල විදියට, පළවෙනිම ස්ථිර දේ සත්‍ය දේ විදියට ඒක ඇතුළට දාගත්තා. ඒ ඇතුළට දැමීම අන්න බොහොම මරණීය වරදක්. බොහොම මරණීය වරදක්, බොහොම අනතුරුදායක වරදක්. මොකද්ද මේ කරේ? අන්න තමුන්ගේ හිතවිලි හැඟීම් එක්ක තමුන්ව ඩෙන්ටිෆයි කරගත්තා. ඒවා මගේ කරගත්තා. අන්න මොකද වුනේ? එතනින්ම වැඩේ අහවරයි. එතනින්ම වැඩේ අන්න මනති මරණීය අනතුරක්, මරණීය අඩුපාඩුවක් සිද්ධ වුණා. අර ආවේශය මගේ කියලා ස්ථිර කරගත්තා. ඒක හරි, ඒක ස්ථිරයි කියලා අර භාජනෙට දාගත්තා. ඉතින් ඒක දැම්මට පස්සේ ඉතුරු ටික ඔක්කොම එක ඇපලෙන් ඇපල, අනිත් ටිකත් ඔක්කොම අන්තිමට භාජනෙට වැටුණලු. එකක්වත් කුණු ඇපල් කියලා જાතියක් හම්බුනේ නෑලු. ඉතින් ඒක තමයි වැඩේ. අන්න අර විදිහේ ආවේශයක්, ඒ විදිහේ බලපෑමකට අපි යටත් වෙලා තියෙනවා නම්, ඒ බලපෑමම අපි දැකලා තියෙනවා නම් මෙතෙකුත් කල්, එතකොට ඒකම අපේ යථා ස්වභාවය කියලා අපි හිතනවා. අනේ හිතීමේ වැරද්ද, මේ හිතවිලි හැංගීම්, මේ දේවල් මම කරගත්තා, මගේ කරගත්තා, මගේ ආත්මය කරගත්තා. ඒ කරපු පමණින් අන්න එතනම වැඩේ අහුවෙලා ඉවරයි, එතනින්ම වැරදිලා ඉවරයි. එතකොට අර පළවෙනි ඇපල විදිහට මම හිතනවා, ඒක නිසා මම වෙමි කියන ඇපල භාජනෙට දාගත්තද, ඒක තනිකර මාරාන්තික වරදක් සිද්ධ වෙන්නේ, මාරාන්තික අනතුරක් සිද්ධ වෙන්නේ. අර විදියට නැවත නැවත අපාය භූමිවලට අරගෙන යන අනතුරක් තමයි ඒක. පන පිටින් වූෂණ කෝෂේ කඩලා කනවා විඳින්න වෙන, ඒ විදියේ දුකක් අනතුරක් විඳින්න වෙන අනතුරක් තමයි ඒක. අර විදියට නැවත නැවත මහමූදේ වතුර පමණට ලේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකත් බැටළු වෙලා, කුකුල් වෙලා, ගව වෙලා, ඔන්න ඒ විදිහට වෙන වෙනම එක එක සත්ව කොටාස විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කරනවා. මෙන්න මේ තියුණ ආවේසේ අපි යථා ස්වභාවය, මේක තමයි මගේ ප්‍රകൃතිය කියලා හඳුනගත්තා, ස්ථිර කරගත්තා. ඊට පස්සේ ඒකට අනුව වැඩ කටයුතු කරනවා, ඒකට අනුව ගනුදෙනු කරනවා. එතකොට මෙහෙම අනතුරක් කෙනෙක් දකිනවා නම්, එහෙම නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේ අපිට කියන ඕක නෙමෙයි දරුවා ඔබේ යථා ස්වභාවය, ඔයින් වෙන ස්වභාවයක් ඔබ ළඟ තියෙනවා, ඔබ ඒක දැකලා නැහැ, ඔබ ඒක දන්නේ නැහැ, මෙන්න මේ ප්‍රතිපදාව තුලින්, මේ භාවනාවක් තුලින් ඔබට ඒ දේ දැක ගන්න පුළුවන්, හඳුන ගන්න පුළුවන්. ඔබේ යථා ස්වභාවය ඔයිට වැඩිය ප්‍රසන්නයි. ඔබේ යථා ස්වභාවය ඔයිට වැඩිය ඔබට යහපතක්, සැනසීමක්, සාමයක් ගෙන දෙන සුළුයි. අන්න ඒක හඳුන ගන්න, අන්න ඒක දැන හඳුන ගන්න, අන්න ඒකට සමීප වෙන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරන්නේ. ඒක තමයි භාවනාවක් කියන්නේ. දැන් එතකොට මේ බුද්ධ වචනේ අහන මේ තැනැත්තා මේක දැකලා නෙමෙයි මේ විශ්වාස කරන්නේ. අර වචනේ සද්ධාවෙන් අදහන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ කියන දේ පිළිබඳ විශ්වාසයෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට ඒක ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද හේතුව මේ සංසාරයක් පුරාවට අර පදුට්ට ස්වභාවය, අර අර ආවේශය, අර බාහිර බලපෑම, තමුන්ගේ ප්‍රകൃතිය කියලා හිතාගෙන ඉඳපු මේ තැනැත්තා අන්න බුද්ධ වචනයක් අහලා, බුද්ධ වචනයක් අහලා මේක නෙමෙයි මගේ ප්‍රകൃතිය, මේක ආවේශයක්, මේක බාහිර බලපෑමක් කියලා අන්න අර තමුන් දැන් හඳුනන, තමුන් එදා ඉඳලා විශ්වාස කරපු ඒ ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා. මේක ඇර යම් කිසි ස්වභාවයක් මා තුළ තියෙනවා, මේක නෙමෙයි, මේ ආවේශය නෙමෙයි, මේ බාහිර බලපෑම නෙමෙයි මගේ යථා ස්වභාවය කියලා යම් කිසි ඇදහිල්ලක්, විශ්වාසයක් හදා ගන්නවා. අන්නේ ඇදහිල්ල, විශ්වාසය තුලින් තමයි එයා ප්‍රතිපදාවකට බැසගන්නේ. ඒතකොට එක්තරා විදිහක මේ බුදුන්ගේ වචනේ අහලා අම්මා තාත්තට පයින් ගැහුවා වගේ, අම්මා තාත්තව ප්‍රතික්ෂේප කරා වගේ, අම්මා තාත්තා වගේ ඉඳලා තියෙන්නේ අර ස්වභාවය තමයි, අර ආවේශය තමයි. නමුත් අන්න මේ බුද්ධ වචනේට ඒ පිළිබඳ ඇදහිල්ලකින් මෙතනත හිතනවා, මේ අම්මා තාත්තා මට එපා, මේ ස්වභාවය මට එපා කියන යම්කිසි ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. අන්න ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඒ ඇදහිල්ලත් එක්ක මෙයා ටික ටික අන්න භාවනාවකට මේ තමුන් තුල කරන පුහුණුවකට යොමු වෙනවා. ඒ භාවනාව තුළින් ඒ පුහුණුව තුළින් මෙයා ටික ටික අඳුන ගන්නවා. ආ මේක තමයි මේ බුදුන් කියන සත්‍ය. මේක තමයි මගේ යථා ස්වභාවය ටික ටික මතුවලා එන ආකාරය කියලා අන්න දැන හඳුන ගන්නවා. එතකොට මේ තැන ඇතර හොඳටම පේනවා අර මුලින් ඇදහිල්ලෙන් ආවත් පහුපහුව එනකොට පේනවා මේ බලන්න මේ කලින් තියුණ ආවේශයට වඩා විවේකයක් මා තුළ තියෙනවා. කලින් තියුණ බාහිර බලපෑමට වඩා විවේකයක් මා තුළ තියෙනවා කියන හඳුන ගැනීම මෙයාට කරන්න පුළුවන්. එතකොට ඉතින් බුදුන් කියන්න ඕනේ නැහැ. අන සුගතියේ යනයි කියන එක කියන්න ඕනේ නැහැ. මොකද තම තමුන්ටම තේරෙනවා මගේ හිත විවේකයි. ආය අපාය භූමියකට යන ස්වභාවයක් මා තුළ නැහැ කියන ඒ දැක්ම ඒ විශ්වාසේ මෙයා තුළින්ම වර්ධනය වෙලා එනවා. ආය බුදුරජාණන් වහන්සේ ඔක කියන දෙයක් නැහැ. මොකද හේතුව අන්න තමුන් තුළින් අත්දකිනවා. අපාය කියන්නේ ඉතින් ගිහිල්ලා තියෙන දෙයක් නෑ. හිත දිහා බලන්න. ඒක අපායක් නම් මරණින් මත්තේ කොහොමත් ඉතින් එතෙන්ට තමයි ටිකට් එක ලැබිලා තියෙන්නේ. අනේ හිත තුල විවේකයක් සැනසීමක් තියෙනවා නම් අනේ මේ විදිහේ ස්වභාවයකට ටිකට් එක ලැබිලා තියෙනවා. ඉතින් එන්නේ මේ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. එතකොට කෙනෙක් හිතනවා මේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රතිපදාව අපි එහෙනම් පොයේ දවසකටම කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදියට ආරණ්‍යයකට ඇවිල්ලා කරන්න ඕනේ. අටසිය සමාදන් වෙලා කරන්න ඕනේ. මේ විදියට මේකටම පේ වෙලා කැප වෙලා කරන්න ඕනේ කියලා යම්කිසි විදියක අදහසක් තියෙනවා. මේ සිල් සමාදන් වෙන්න ඕනේ, මේ පොයේ දවසත් වෙන්න ඕනේ, ආරණ්‍යක ඉන්න ඕනේ, සුදු ඇඳගෙන ඉන්න ඕනේ කියලා ওই විදිහේ ලිස්ට් එකක් තියෙනවා. නමුත් ඇත්තටම ඊට වැඩිය සරල වැඩක් මේ තුල තියෙන්නේ. මොකද්ද මේ සරල වැඩේ? අපි හිතමු අර බත් කන අතරේ එක බත් කටක්, බත් කටවල් 15ක් 20ක් බඩට යනවා වෙන්න පුළුවන්. නමුත් එක බත් කටක් මම මේ කන බව දැනගෙන කෑවොත් අන්න ඒ එක බත් කටත් භාවනාවක් වෙනවා. බත් කටවල් 15ක් 20ක් කනවා. කන බව දන්නේත් නැහැ. නමුත් අපි හිතමු මේ තැනත්ත උත්සාහයෙන් මේ බත් කටවල් 15 20ෙන් එක බත් කටක් මම මේ අනන බව, මිශ්‍ර කරන බව, කටේ ඔබා ගන්න බව, රස දැනෙන බව, හපන බව, කෙල එක්ක මිශ්‍ර වෙන බව, ගිලින බව දැනගෙන කෑවොත්, දැනගෙන කෑවොත් ඒ එක බත් කටත් අන්න භාවනාවක් තමයි. ඒ සුළු මොහොතත් භාවනාවක් තමයි. ඊට පස්සේ අපි හිතමු දවස පුරාවට නොයෙකුත් බීම ජාති පානය කරනවා. වතුර උගුරක් හරි, වතුර කෝපයක උගුරු පහයක් තියනවා වෙන්න පුළුවන්. එක උගුරක් බොන බව දැනගෙන බිව්වොත් ඔන්න මම මේ උගුර කටේ හලා ගත්තාම මේ විදිහේ දැනීමක් මට තියෙනවා, සීතල ගතියක් මේ විදිහට ගිලිනකොට මේ විදිහේ දැනීමක් මට ඉදිරිපත් වෙනවා කියලා එක උගුරක් අවදිව බිව්වොත් අනේ උගුරත් භාවනාවක්. ඊට පස්සේ දවස පුරාවට පියවර 10,000ක් වගේ තියන අතර එක පියවරක් මේ පොළවට තද වෙන බව, සෙරප්පුව තද වෙන බව, සපත්තුව තද වෙන බව, විලුඹ ඇඟිලි තෙරපෙන බව දැනගෙන තිබ්බොත් අනේ ඒකත් භාවනාවක්. දවසකට හුස්ම 25,000ක් වගේ වැටෙනවා වෙන්න පුළුවන්. මේ එක හුස්මක් නාස්පුඩු දැවටිගෙන ඇතුළට යන බව, එව නැත්නම් උදරයේ පිම්බීගෙන එන බව, උදරයේ හැකිලීගෙන යන බව, නාස්පුඩු වල තැවරීගෙන පිට වෙලා යන බව දැනගෙන ගත්තොත් අන්න ඒකත් භාවනාවක්. මෙන්න මේ විදිහට මේ තැනත්ත උත්සාහ කරනවා යම් කිසි විදියක මේ බත් කටවල් 20ක් 30ක් බඩට යනකොට මට එකක් දෙකක් අල්ලගන්න පුළුවන් දවසකට. වතුර ගුරු 20ක් 30ක් දවස පුරාවට බඩට යනකොට මට එකක් දෙකක් අල්ලා ගන්න පුළුවන් දවසට. හුස්ම මෙච්චර ගණනක් දවසට වැටෙනකොට මට 15ක් 20ක් අල්ලා ගන්න පුළුවන් දවසකට. පියවර මෙච්චර තියෙනකොට දවසකට මේ පඩිපෙලක් නගින බහින ටිකවත් මට පියවර ටික අල්ලා ගන්න පුළුවන්ද කියලා මෙතන නැත්තම් මොකද කරන්නේ? අන තමන් තුලින් යම් කිසි පුහුණුවක් උත්සාහයක් දරනවා. මොකද්ද මේ පුහුණුවේ අභිමතාර්ථය? මොකද්ද මේ උත්සාහයේ බලාපොරොත්තුව? අන්න මේ මගේ යථා ස්වභාවය මට දැනගත්තොත් යහපත්, මේ ආවේශයෙන් මම මිදුනොත් යහපත්, මේ බාහිර බලපෑමෙන් මම මිදුනොත් යහපත් කියන උත්සාහය තමයි මේ තැනැත්ත තුළ තියෙන්නේ. ඒක නැවත නැවත ක්‍රියාවත් කළ යුතුයි. දවසකට දෙකකට උත්සාහ කළ නවතින්නේ නැහැ. දවසකට දෙකකට අටමකට දඟලන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවට නිකන් අද දවසේ පියවර 15ක් 20ක් අල්ල ගන්නවා. හුස්ම 20ක් 30ක් අල්ල ගන්නවා. බත් කටවල් දෙක තුනක් අල්ල ගන්නවා. වතුර ගුරු දෙක තුනක් අල්ල ගන්නවා. ඒකත් ඇති කියලා අර තමුන්ගේ පිස්සුවේ ඉතුරු වෙලාවේ ජීවත් වෙන්න පුළුවන්. ආපහු හෙටත් අලුත් දවසක්. හෙටත් අලුත් දවසක්. හෙට දවසෙත් පුළුවන් ද මේ විදිහට වතුරු ගුරු කිහිපයක්, බත් කටවල් කිහිපයක්, පියවර කිහිපයක්, හුස්ම කිහිපයක් අල්ල ගන්න. ආයේ ඇති. ආපහු පරණ පුරුදු පිස්සුවේ ඉන්නවා. අනිද්දාටත් අලුත් දවසක්. අනිද්දාටත් පුළුවන් ද මේ විදිහට බත් කටවල් කිහිපයක්, හුස්ම කිහිපයක්, වතුරු ගුරු කිහිපයක්, පියවර කිහිපයක් අල්ල ගන්න. ආයේ ඇති. ඊට පස්සේ ආපහු පරණ පුරුදු මෝඩකම ඉන්නවා. ඔන්න ඔය විදිහට දවසට ටිකෙන් ටික අර නියා සතෙන් සතේ රුපියලෙන් රුපියල අන්න ඒ විදිහට එකතු කරගෙන ටිකෙන් ටික කාලයක් ක්‍රියාවත් කරොත්, කාලයක් පුහුණු කරොත් අන්න මොකද වෙන්නේ? එතකොට තේරෙනවා යම් කිසි මාස කීපයක් සති කිහිපයක් පුරුදු කරනකොට අන්න මා තුල තිබුණු අර ආවේශක ස්වභාවය ටික ටික දුර්වල වෙලා යන හැටි, මා තුල තිබුණු අර බාහිර බලපෑමක ආකාරය ටික ටික දුර්වල වෙලා යන හැටි, මා තුල තියුණ අර පදුට්ට ස්වභාවය ටික ටික දුර්වල වෙලා යන හැටි. ඒ දුර්වල වෙලා ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් පසන්න ස්වභාවයක්, වැඩි වැඩියෙන් විවේක ස්වභාවයක්, වැඩි වැඩියෙන් සාමයක්, සැනසීමක් හිත තුල ඇති බවක් අන්න මතුවලා එනවා. මතුවලා එනවා. මන්න නියම ප්‍රകൃතිය මතුවෙනවා, නියම ස්වභාවය මතුවෙනවා. ඒක මතුවෙන්න මතුවෙන්න ඉතින් දැනෙනවා අන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ සත්‍යයක්. මේ ඇදහිල්ලෙන් මං කරේ, මේ අම්මා තාත්තාට පිටුපාලා වගේ මම මේක කරේ. නමුත් ඒ ඇදහිල්ල මට සත්‍ය බව දැන හඳුන ගන්න, අත්දකින්න පුළුවන් වුණා. මේ විදියට මා තුළ යථා ස්වභාවය නෙමෙයි තියලා තිබින්නේ කියලා, යථා ස්වභාවය නෙමෙයි මම අඳුනගෙන තිවිලා තියෙන්නේ කියලා මේ තැනතර ටිකෙන් ටික තේරෙනවා. අන්න පසන්න හිතක් මතුවෙලා එනවා. පසන්න හිතක් මතුවෙලා එනවා. ඔය පසන්න හිත තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතෙන්දි පැහැදිලි කරන්නේ. මේ තැනැත්තෙක් මෙන්න මේ විදියට පහන් හිතකින්, පසන්න හිතකින් කල් ගෙවනවා. ඒ විදිහේ කල් ගෙවන කෙනෙක් දැක්කහම අන්න මගේ හිතටත් මේ විදිහ අදහසක් පහළ වෙනවා මහණෙනි. මොකද්ද පහළ වෙන අදහස? අන්න මේ තැනැත්තා මේ වෙලාවේ මරණයටපත් වුණොත් මේ තැනැත්තා සුගතියේ උප්පත්තිය ලබනවා. හරියට නිකම් මේ අතේ තියෙන දෙයක් බිම තබන්නේ යම්සේද අන්නේ ආකාරයෙන් ගිහිල්ලා සුගති උප්පත්ති ලබනවා. එච්චර ස්ථිරව ගිහිල්ලා සුගති උප්පත්ති ලබනවා කියලා ප්‍රකාශ කරනවා. අන්නේ විදිහේ උත්සාහයක්, ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි මේ තුල තියෙන්නේ. කරන්න කරන්න මොකද වෙන්නේ? අන්න තමුන්ටම තේරෙන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් යෙදෙන්න යෙදෙන්න මොකද වෙන්නේ? තමුන්ටම තේරෙන්න පටන් ගන්නවා අන්න මා තුල මේ විදිහේ විවේක ස්වභාවයක් තියෙනවා. මා තුළ මේ විදිහේ බාහිර බලපෑම් වලින් තොරවෙච්ච ස්වභාවයක් තියෙනවා. මා තුළ මේ විදිහට ආවේශයක් නැති ස්වභාවයක් තියෙනවා. ඒක අඳුන ගන්න ටිකක් වෙහෙසෙන්න ඕනේ. ඒක අඳුර ගන්න ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ. දැන් පහුගිය දවසක එතන ඉන්දියා අලුත් කිහිප දෙනෙක් අලුතෙන්ම මේ වගේ වැඩකට බැසගත්ත, අලුතෙන්ම මේ භාවනාවක් මේ විදිහේ පුහුණුවකට බැසගත්ත කිහිප දෙනෙක් ඉන්දියා. එතකොට අන්න මේ විදිහට සුළු වේලාවක් විනාඩි 15ක් 20ක් පුහුණු කළා. ඇවිදීම් විදියට, හිඳීම් විදියට විනාඩි 15ක් 20ක් පුරුදු කළා. පුරුදු කළා මොකද්ද කියන්නේ? අනේ ප්‍රකාශ කරනවා මට මේ විනාඩි 15 20 තුල අමුතු විදියේ විවේකයක්, සැනසීමක් දැනුණා. මම මේ කවදාවත් නැති විදිහට සැහැල්ලුවක් මට දැනුණා. මේ ඇවිදින බව අතරේ බොහොම විවේකයෙන් මං ඉඳියා. මේ වාඩි වෙලා ඉන්න බව අතරේ බොහොම විවේකයෙන් මං ඉඳියා කියලා තමුන්ගේ සරල අත්දැකීම ප්‍රකාශ කරනවා. ඒතර එහෙම ප්‍රකාශ කරාම අන බලන්න පොඩි දරුවෙක් පවා මේ දේ අත්දකින්නවනේ. මගේ මේ තිවිලා තියෙන ප්‍රകൃතිය නෙමෙයි. මම විඳෝ විඳෝ ඉඳලා තියෙන්නේ අර ආවේශයේ බාහිර බලපෑම නිසා. ඒකට යටත් වෙලා ඒක කියන දේවල් කරමින් තමයි මම මේ දවස්වල මෙච්චර කාලයක් ගත කරලා තියෙන්නේ. නමුත් ඔන්න ෂණිකව අන්න පුහුණුවක් ප්‍රතිපදාවක් තුලින් අඩුම ගානේ අලුත් කෙනෙක් අපි කියන්න බලවන් తాවකාලිකව හරි මේක මතුවෙනවනේ. විනාඩි 15කට 20කට හරි මේක මතුවෙනවනේ. අන්න ඒක එයා පැහැදිලිවත් දකිනවා. මෙන්න මා තුළ මේ විදිහේ විවේක ස්වභාවයක් ඇත. මා තුළ මේ විදිහේ සැනසීමක් ඇත. ඒක දකින දකින්න මෙයාට තේරෙනවා අන්න මේ පුහුණුව කරන්න කරන්න යම් කිසි විදියක මේ භාග්‍යතුන් වහන්සේ කී යථා ස්වභාවය, නියම ප්‍රകൃති ස්වභාවය මාතුලින් මතුවෙලා එනවා කියලා. ඒක මතුවෙන්න මතුවෙන්න අන්න යම් කිසි විදියක අපේ ජීවිතේ වැඩි වැඩියෙන් සරල වෙනවා. ඒක මතුවෙන්න අපේ ජීවිතේ වැඩි වැඩියෙන් සාමයක් සැනසීමක් ඇති වෙනවා. ඒක මතුවෙන්න අපේ ජීවිතේ ප්‍රශ්න ගැටලු අඩු වෙනවා. එක එක්කෙනා එක නිකං නිකරුණේ පැටලීම් වෙහෙස හදා ගැනීම් අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පැහැදිලි වෙනසක් පැහැදිලි පරිවර්තනයක් මෙතනතර තුල දකින්න පුළුවන්. ඉතින් ඕක ගැන කියන ස්වභාවයක් ඕක ගැන කියන කතාවක් වගේ දෙයක් තියෙනවා. සාමාන්‍ය ඔය ලාවසී කියන්නේ ලාවට්සුගේ ඉගැන්වීම් අර ටාවෝ ටීචින් කියලා ග්‍රන්ථයක්. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒකට කියන වෙන නමක් තමයි ලාවසී, ලාවට්සුගේ උගන්වීම් කියලා. ඒකේ කියනවා මෙන්න මේ විදිහේ විවේක හිතක් ඇති කෙනෙක්ගේ හැසිරීමක් පිළිබඳ කතාවක්. මේ විදිහ විවේක හිතක් ඇති කෙනෙක්, මේ විදිහ පසන්න හිතක් ඇති කෙනෙක්ගේ ස්වභාවය පිළිබඳ කතාවක් කියනවා. මොකද කියනවා එයාගේ අපි කියමු පැවැත්ම, එහෙම නැත්නම් පදිංචිය ගත්තොත්, එයාගේ පදිංචිය පැවැත්ම ගත්තොත් එයා හැම වෙලේම මේ පොළවට ළඟින්, පොළවට එයා ළඟයි භූගත වෙලා ඉන්නේ වැඩි වැඩියෙන්, පොළවට ළඟ පදිංචියක් පැවැත්මක් මෙයා තුළ තියෙනවා. අපි හිතමු සපත්තු සෙරප්පු නැතුව පොළවේ පය ගහලා යන්න පොළවේ ලයිසන් තියෙනවා එයාට. එහෙම නැත්නම් මේ ලොකු ආධාර උපකාර නැතුව මේ ඇඟේ තියෙන කොට්ට දෙක තියෙන. ඇඟෙන් කොට්ට තියෙනවනේ අපිට. අන්නේ ඇඟේ කොට්ට දාලා බිම වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙනවා. ගම් මෙට්ට ගොඩා ගොඩ ගහලා කොට්ට තියලා එහෙම නෙමෙයි. නැත්නම් පුටු සැටියක නෙමෙයි. කරකැන පුටුවක නෙමෙයි. ඒ වෙනුවට අන්න නිකන් මේ ස්වභාවික ස්වභාව ධර්මෙන් දීලා තියෙන කොට්ට වලින් බිම වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර විදියට සපත්තු සෙරප්පු නැතුව පොළවේ ඇවිදින්න හැකියාවක් තියෙනවා. පොඩ්ඩක් තනකොළ මඩ වැලි පාගගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අර ගෙවල් දොරවල් වුණත් සාමාන්‍යයෙන් අනේ නිකන් මේ සරලව යැපිලා ඉන්න පුළුවන් ආකාරයෙන් පොළවට ළඟින් අන්න ඒ විදිහේ චර්යාවක්, ඒ විදිහේ පැවැත්මක් මේ තැනැත්ත තුළ තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න මේ පොළවට ළඟින් භූගත වෙලා වැඩි වැඩියෙන් මෙයා කල් ගෙවනවා. මෙයාගේ ඒ විදිහේ පැවැත්මක් තියෙනවා. ඊට පස්සේ කියනවා මෙයාගේ හිතිවිලි නැත්තම් මෙයා හිතන ආකාරය, මෙයාගේ හිතන ආකාරය බොහොම මේ සරලව තමයි මෙයා හිතන්නේ. නිකන් මහා නිකන් අර කාර එහෙම වේවා, මේක මෙහෙම වේවා, මෙහෙම කොහොමද කරන්නේ, අර එහෙම වුණාද උනේ මේක කියලා ওই විදිහට නිකන් අර මගේම වලිගේ හපා ගන්න ස්වභාවයක් මෙයා තුල නැහැ. ඒ වෙනුවට එයා සරලව අපි කියන්නේ අවංකව හිතනවා, කල්පනා කරනවා, සරලව හිතලා කල්පනා කරලා ගනුදෙනු කරනවා. මේ හිතවිලි කියන්නේ යම් කිසි දෙයක ටූල් එකක්. එතකොට කෙනෙක් අහනවා මේ හිතවිලි වලින් ප්‍රයෝජනයක් නැද්ද? මේ හිතවිලි වලින් අපිට මේ රැකිරක්ෂා දියුණු කරගන්න බැරිද? මේ විදිහට අනාගත සැලසුම් නැතුව කොහොමද මම මේ වැඩ කටයුතු කරගන්නේ කියලා ඔන්න ඔය විදිහේ චෝදනාවක් නැත්නම් අභියෝගයක් කෙනෙක් ඉදිරිපත් කරනවා. ඒ වගේ කෙනෙක්ට අපි කියන්න තියෙන්නේ හිතවිලි කියන්නේ ටූල් එකක්. ඒ ටූල් එක අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න, මේක ආයුධයක්, මේ ආයුධය අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න, මේ ඔන්න මේ මට අවශ්‍යයි මේ දේ කරගන්න. ඒ ආයුධය ඒ විදිහට පාවිච්චි කරන්නකෝ. පාවිච්චි කළා මේ වැඩේ අහවරු වුණාට පස්සේ මේ ආයුධය පැත්තකින් තියන්න. එහෙම තියන්න පුළුවන්ද? අපි හිතමු මෙයා හෙට දවසේ වැදගත් ප්‍රසන්ටේෂන් එකක් ගැන ඔන්න අවධානයෙන් මේ ආයුධය ටිකක් වෙලා පාවිච්චි කරනවා. පාවිච්චි කළා මොකද කරන්නේ? ප්‍රසන්ටේෂන් හදලා අහවර කරා. ඔන්න එහෙනම් ප්‍රසන්ටේෂන් එක හදලා ඉවරයි. මම මේ ආයුධය පැත්තකින් තියනවා. මේ හිතවිලි කියන ආයුධේ ඔන්න ආපහු සුද්ධ පවිත්‍ර කරලා වහලා පෙට්ටියට දැම්මා. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑනේ. වෙන්නේ මොකද්ද? ආයුධේ වැඩේ අරගෙන ඉවරයි. නමුත් එතනින් ආයුධේ පැත්තකට යන්නේ නැහැ. එයා කියනවා එහෙම කොහොමද මාව පාවිච්චි කළේ? එහෙම ඕන වෙලාවට අයින් කරන්නේ කියලා. ඔන්න නැවත නැවත ඇවිල්ලා අර ප්‍රසන්ටේෂන් එක ගැනම ඔළුවේ විවිධ අදහස් මතු කරමින් ගමන් කරනවා. එක එක විදිහේ පැතිකඩ පෙන්න හැර දක්වනවා. ඉතින් මේ දැනත්තට රෑ නින්දකුත් නැහැ. එතකොට ඔය ආයුධයේ ප්‍රයෝජනයක් තියෙන බව නම් හැබෑව. නමුත් එයා රජ වෙලා ඉන්නේ. එයා රජ වෙලා ඉන්නේ. එයාට දීලා තියෙන තැන වැඩි. එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් මේ ගත්ත ප්‍රයෝජනෙම අපිට අනිත් පැතට අනතුරක් වෙනවා නම් ප්‍රසන්ටේෂන් එක හදලා ඉවරනාට පස්සේ නිදි ගන්න බැරි නම් පවදාට නිදි මතේ ගිහිල්ලා වෙලෝ මෙලෝ නැතුව මේ ප්‍රසන්ටේෂන් එක කරන්න වෙනවා නම් අන්න මොකද වෙන්නේ? ආයුධේ රජ වෙලා. ඉතින් ඒක නිසා මෙන්න මේ හිතවිලි කියන එක ප්‍රයෝජනයි. ඒවා භාවිතයට ගන්න පුළුවන්. නමුත් ඒක උපකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? අවශ්‍ය විට මම පාවිච්චි කරනවා, අනවශ්‍ය වෙලාවට වහලා දහලා නිකන් ඉන්නවා. එන්නේ එන්නේ ඒ ශක්තිය මතුවෙලා එන්නේ කාලයක් තිස්සේ පුහුණු කරනකොට තමයි. හිතවිලි එයා හිතනවා, කල්පනා කරනවා, එයා යම් යම් විදිහට කටයුතු කරනවා. නමුත් එයාට අවශ්‍ය විට විතරයි. ඉතුරු වෙලාවට ඒ ටික ඔක්කොම අතහැරලා දාලා ඒවට එච්චර ප්‍රමුඛතාවයක් නොදී තමුන්ගේ විවේකයේ ඉන්න එයාට හැකියාවක් තියෙනවා. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ ගැන වුණත් කියන්නේ, සඳහන් කරන්නේ මේ මුළු ලෝකෙ පිළිබඳම අවධානයකින්, මේ හැම දේ පිළිබඳම ඥානෙකින්, ඒ විදිහ අනන්ත වූ ලෝකයක් අනන්ත වූ ඥානෙකින් දකිමින් කල් ගෙවන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේගේ හිත ගොඩක් වෙලාවට විවේකයි. විවේක කියන්නේ මොකද්ද? හේන ගැහුවත් දන්නේ නැහැ. අර කතාවකක් තියෙන්නේ. හේනයක් ගහලා ගොයියෝ දෙන්නෙකුයි, හරක් වෙල දෙන්නු තුන් දෙනෙකුයි මැරිලා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහන මොකෝ මේලා තියෙන්නේ? ආ මේ හේනයක් ගැහුවනේ ඔබ වහන්සේ කොයි දින්දි? ආ මේ මම මෙතන එහා පැත්තේ ඉඳියේ. ඔබ වහන්සේ නිදියගෙන ඉඳියේ? නෑ. සිහි නැති වෙලා ඉඳියේ? නෑ. මම හොඳ අවධානෙන් සිහියෙන් ඉඳියේ. ඉතින් ඇහිලා නෑනේ කියලා කියනවා. ඇහුන්නේ නෑ තමයි කියලා කියනවා. අර විදිහට හේන ගැහුවත් දන්නේ නෑ. විවේක වෙලා තියෙන්නේ. ඒ වෙලාවට මොනවා වෙනවද අදාළ නැහැ. නමුත් අන්න අවධානය යොමු කරානේ. බැලුවානේ, බැලුවාම හොඳට විචිත්‍රව පේනවා. හොඳට විනිවිද පේනවා. අත්‍යවශ්‍ය විදිහට දැන හඳුරගන්න පුළුවන්. හැම පැතිකඩක්ම දකින්න පුළුවන්. අන්න ඒකට අවධානය යොමු කරාම ඒක හොඳට විස්තර සහිතව පේනවා. එහෙම නැතුව අනන්ත වූ ඥාණයකින් අනන්ත වූ ලෝකයක් දකිමින් කල් ගෙවන්නේ නැහැ. ඒක මහා ඔළුව කැක්කුමක්. ඒක මහා ඔලුව කැක්කුමක්. එතකොට හැම වෙලේම නිකන් කිසි විවේකයක් සැලසීමක් නැහැනේ. නෑ, වෙලාවකට එන ගැහුවත් දන්නේ නැහැ. වෙලාවකට එහෙම තමයි. වෙලාවකට අවධානය දුන්නාම, අවධානය යොමු කරාම හරිම ෂාප්. ආයි කියන දෙයක් නැහැ. හොඳට පෙත්ත කපලා පෙන්වන්න පුළුවන්. බොහොම පහසුවට පෙන්වන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහ හැකියාව ගැන තමයි මේ කියන්නේ. හිතවිලි හැංගි හිතවිලි පාවිච්චි කරනවා. පාවිච්චි කරාට ඒ අවශ්‍ය විට විතරයි, අනවශ්‍ය විට ඒක පෙට්ටියට දාලා වහලා තිබ්බා. අවශ්‍ය විට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. අන්න මේ හිතවිලි පැවැත්වීම තුළින් එයා හරිම සරලව කටයුතු කරනවා. එයාට නිකන් ගොඩාක් නිකන් පටලෝල හිතන්න දෙයක් නැහැ. සමහර කෙනෙක් මම දැකලා තියෙනවා. දැන් අර මොකද්ද, පාරේ යනකොට පාරේ හන්දියකට එනවා. පාරේ ඔන්න කරුවක් අපි කියමු නිකන් පාරවල් දෙකකට බෙදෙන තැනකට එනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ පාරෙන් යනවද අර පාරෙන් යනවද කියලා. ඔන්න ඉතින් අර හන්දිය මැදට වෙලා කල්පනා කර කර ඉන්නවා. ඊට පස්සේ හිතනවා මේ පාරෙන් ගියොත් මේකව හම්බ වෙන්න ඉඩ තියෙනවා, මේ වැඩේට අහුවෙද්ද දන්නේ නැහැ. අර පාරෙන් ගියොත් අරකව හම්බ වෙන්න ඉඩ තියෙනවා, අර වැඩේට අහුවෙද්ද දන්නේ නැහැ කියලා ඔහොමම කල්පනා කර කර ඉඳලා අන්තිමට කැලේ මැද්දෙන් පාර මැද්දෙන් දෙකින්ම යන්නේ නැතුව වෙන පාරකින් කැලේ මැද්දෙන් නික්මිලා යනවා. ඉතින් පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ. බොහොම සාක්ෂි සහිතව පැහැදිලිව දැකලා තියෙනවා. බොහොම බරපතල thinking, හරිම complex thinking. අර පාරෙන් ගියොත් අර ඌ අහුවේ, මේ පාරෙන් ගියොත් මූ අහුවේ කියලා අන්තිමට කැලේ මැද්දෙන් බහලා යනවා. පාරවල් දෙකටම අහුවෙන්නේ නැති වෙන්න. කොහෙද මේ යන්නේ? පිස්සන් කොටුවට තමයි. පිස්සු තමයි හදාගන්නේ අන්තිමට. ඉතින් එන්නේ විදිහේ හිතවිලි, සංකීර්ණ හිතවිලි පැවැත්වීමක් වෙනුවට මම සරලව මට හිතලා කල්පනා කරන්න පුළුවන්. හිතවිලි වලින් මේ විදිහට සරලව මම ගනුදෙනු කරනවා කියන ඒ සරලත්වය ඇතුළ තියෙනවා. හිතීමේ පවා ඒ සරලත්වය ඇතුළ තියෙනවා. ඉස්සෙල්ලා අපි පදිංචියේ සරලත්වයක් ගැන කිව්වේ, පැවැත්මේ සරලත්වයක් ගැන. මේක හිතීමෙත් උනත් ඒ වගේ තමයි. ඊළඟට අපි හිතමු ආරවුල් වලදී මෙයා ඉවසීමෙන් අනිත් කෙනාගේ යම් කිසි විදියක අනිත් කෙනා පිළිබඳ හැඟීමකින් මෙයා ගනුදෙනු කරනවා, කටයුතු කරනවා. කපාට නිකන් මේ මමමයි හරි මෙහෙමයි මෙහෙමයි කියලා පීඩාවටපත් කරන්නේ නැතුව මෙයා තුලත් මේ විදිහේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙයාටත් මේ සයිඩ් එකක් තියෙන්න පුළුවන්. එයාගේ හැඟීමක් තියෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඉවසීමෙන්. ඒ වගේම අනිත් කෙනා ගැන යම් කිසි අදහසකින් මේ තැනැත්තා කටයුතු කරනවා, ගනුදෙනු කරනවා. මොකද හැම කෙනාටම මගේ බොරුවක් කියලා එකක් තියෙනවා. ඇයිවා මෙහෙම කරේ කියලා ඇහුවොත් ඔන්න කියනවා. ඔන්න කියනවා හේතු කාරණා දහසක් ගැන හැර දක්වනවා, ඉදිරිපත් කරනවා. ඒ ඇහුවොත් බොහොම වටිනා හේතු කාරණා, බොහොම ස්ථිරව ඉදිරිපත් කරන හේතු කාරණා. කියනවා මේ තනකොළ නෑ ගා මුදුනේ, එකයි බිමට බහින්නේ කියලා කියනවා. බලන්නකොට මේ කිතුල් ගහට නැගලා තින්නේ මේ තනකොළ කපන්න. තනකොළ ඉතින් ගහේ නෑනේ, ඒකනේ මේ බිමට බහින්නේ කියලා බොහොම ස්ථිරව බොහොම සත්‍ය විදිහට ගෙන හැර දක්වන ප්‍රකාශ කරනවා. ඒතර ඒ විදිහ පැත්තක් යාට තියෙන්න පුළුවන්නේ. ඒක හරි චපල වෙන්නත් පුළුවන්. මේ කියනවා මේ වෙනස් කරනවා, මේ කියන දේ ඊළඟ පැය වෙනස් කරනවා. එච්චර චපල වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඒක එයාගේ බොරුවනේ. එතකොට එයාගේ බොරුවටත් පොඩි ඉඩකඩක් දෙනවා මේ ගනුදෙනු කරනකොට. ආරවුල් වලදී කෙනෙක් එක ගැටෙනකොට ඔයාගේ පැත්ත කියන්නක බලන්න. ඔයාටත් එහෙම බොරුවක් තියෙන්න පුළුවන් නේ. මෙන්න මගේ බොරුවත් මටත් කියාගෙන දෙන්නකො කියලා මගේ බොරුවත් ඉදිරිපත් කළා. ඔයා ආරවුල් බේරලා වැඩකුත් නෑ අප්පා. ආරවුල් නිකන් බේරන්න යන්න හොඳ නෑ. වෙනකොට පොඩ්ඩක් නිකන් තව ටිකක් ආරවුල වැඩි වෙන විදියට පොඩ්ඩක් තියලා තිබ්බහම එක්කෝ ගහගන්නේ උන් ගහගෙන ආවර කරනවානේ. එහෙම නිකන් පොඩි ඉඩකඩක් දෙන්න ඕනේ. ආ බොක්සිං වලල්ලට දාලා ඔන්න එනම් ගහගනින් කියලා පොඩි චාන්ස් එකක් දුන්න නම් උන් ගහගන්නේ නැහැ. ඔය බොරුවට නිකන් මේ අල්ලන්නේ උන් ඉන්නකොට කියන අල්ලගනින් මාව මම ගහනවා මූට ගිහිල්ලා කියලා. අර මේ අල්ලගන්න කියලා තමයි ඒක කියන්නේ. ඒ අල්ලගන්න කට්ටිය ඉන්නකොට තමයි ප්‍රශ්න. ඔය පාවගේ දවසක YouTube වීඩියෝ එකක් දුන්නා. බල්ලෝ දෙන්නේ ගේට්ටුව දෙපැත්ත ඉඳගෙන මරා ගන්න හදනවා. කයලි කඩාන කනවා කියලා දඟලනවා. ඊට පස්සේ අර මනුස්සයා කරන්නේ මොකද? ගේට්ටු අරිනවා. ඇරියාම සම්පූර්ණ අරක නිවිලා යනවා. මුකුත් කරන්නේ නැහැ. ආපහු ගේට්ටු අහනවා. ආපහු මරා ගන්න හදනවා. ආපහු ගේට්ටු අරිනවා. ආපහු මුකුත් නැහැ. ඉතින් බල්ලොන්ටත් ඕක තේරෙනවා නම් අපි ගාව නැත්තේ මොකද? ඈ බල්ලොන්ටත් කොච්චර ළඟද අපේ ස්වභාව කියලා දැක ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ ගැටුම් ආරවුල් වගේ දේවල් වලදී පොඩ්ඩක් ඉවසීමෙන් මේ අනිත් කෙනාගේ පැත්තක් තියනවා කියන ගෞරවයෙන් කටයුතු කරොත් ගොඩාක් වෙලාවට අපිට ඒවා බොහොම සරලව විසඳ ගන්න පුළුවන්. මං කියන්නේ අවසාන නිගමනයකට ආවා කියලා. ඒ වෙනුවට පොඩ්ඩක් ඔයාගේ පැත්තක් තියනවා, මගේ පැත්තක් තියනවා, එහෙම කියලා නිකන් පොඩි නිකන් ෂේප්මන්ට් එකක් දාගන්න බැරි වෙන එකක් නැහැ. අන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ තැනත්තා අපි හිතමු නායකයෙක් විදියට මෙයා පිරිසක් කෙනෙක් පාලනය කරනවා නම් මෙයා ඒගොල්ලන්ව පාලනය කරන්න හදන්නේ නැහැ. ඒක අමුතු කතන්දරයක්. ඒ කියන්නේ මොකද? නායකත්වයේ හොඳ ලක්ෂණයක් මේ කියන්නේ. මොකද මේ හැම දෙයකම ඇඟිලි ගහන්න මයික්‍රෝ මැනේජ් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට නායකයා කවුද කියලා සමහර විට දන්නේත් නැහැ. අන්න ඒ විදිහේ ස්වභාවයක් මෙයා තුල තියෙනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය ඔය ගොඩ දෙනෙක් පිළිගන්න අකමැති දෙයක්. මොකද ආව මම නායකයා නම් මම ඉන්න ඕනේ ඉදිරියෙන්ම. මම තමයි හැමෝටම අණ දෙන්න ඕනේ. හැමෝම මම කියන දේ අහන්න ඕනේ. මම කියන විදිහටම කරන්න ඕනේ කියලා ඔන්න ඔය විදිහේ අමුතු පිස්සුවක් හදාගෙන තියෙනවා. වැඩි ඕනේ නැහැ. නෝනා මහත්තයාව පවා පාලනය කරන්න යනවනේ. ආ මෙහෙම අඳින්න ඕනේ, මං කියන විදිහට අඳින්න ඕනේ, කොටට අඳින්න බෑ කියලා ඔය එක එක ඒවා ගෙනහැර දක්වනවා. එක එක නීති රෙගුලාසි දානවා. ඒක හරිම දුර්වල ලක්ෂණයක්. ඒ වෙනකොට උඹට ඕන විදිහට උඹ ඉඳපන්. ඈ උඹට කොටට අඳින්න ඕන නම් කොටට ඇඳපන්, හෙළුවෙන් ඉන්න ඕන නම් හෙළුවෙන් ඉඳපන්. මොකද්ද ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඈ තමුන්ගේ ස්වභාවයෙන් ඉන්න, තමුන්ගේ යථා ස්වභාවයෙන් ඉන්න, තමුන්ට නිවැරදි කියලා හිතෙන දේ අනුව කටයුතු කරන්න. අන්න ඒ විදිහට කටයුතු කරනකොට, ඒ විදිහට ගනුදෙනු කරනකොට අන්න ඒ පිරිස එක්ක කල් ගෙවන්න පුළුවන් නම්, ඒ පිරිසව මෙහෙවගෙන යන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම නායකත්ව ලක්ෂණ. ඒ සඳහා ඒගොල්ලන්ට අන්න මේ අවස්ථාවේදී මේ විදිහේ දේවල් කරන්න පුළුවන්. අවශ්‍යතාවයක් වුණොත්, කරදරයක් වුණොත් මං ඉන්නවා. හැබැයි හැම දෙයකම ඇඟිලි ගහලා මොකද්ද අර මයික්‍රෝ මැනේජ් කරනවා කියන්නේ? ඒ ලෙවල් එකට යන්නේ නැහැ. ඒ වෙනුවට මේකයි වෙන්න ඕනේ වැඩි, මෙහෙම තමයි தත්තේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙනවා. ඒ එක එක්කෙනාගේ දක්ෂකම් ඉස්මතු වෙන්න ඉඩ දෙනවා. මොකද අපි හැමෝටම අපිටම අනන්‍ය වූ දක්ෂකම් තියෙනවා. ඒවා අපි මතු වෙන්න දෙන්නේ නැහැ අර විදිහේ කෙනෙක්ගේ කියන විදිහටම, කෙනෙක්ගේ පාලනයටම යට වෙලා ඉඳියොත් ඒ දක්ෂකම් වලට මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය තමයි අන්න මේ එක එක්කෙනාගේ සුවිශේෂී හැකියාවලට මතුවෙන්න ඉඩ දෙන්න ඕනි. ඒ ඉඩ දෙන්න නම් නායකයා පොඩ්ඩක් අඩියක් පස්සට ගන්න වෙනවා. සාමාන්‍ය ඔය නායකයා කියන කෙනා ඉදිරියෙන් ඉන්න ඕනේ, එයා කියන විදියට හැමෝම වැඩ කරන්න ඕනේ කියන වගේ අදහස තියෙන්නේ ඔය ඔය බටහිරේ තමයි. සාමාන්‍ය ඔය චීනේ තියෙන ෆිලොසොෆි එක තමයි නායකයා හොයන්න බෑ. චීනේ නෙමෙයි මේ කිය ලාවුට්සුගේ කතන්දර තියෙන්නේ තේ පැත්තේනේ. අනේ එහෙ ෆිලොසොෆි එක තමයි නායකයා හොයන්න බෑ. නායකයා මේ විදිහට පේන්න ඉන්නේ නෑ. හැබැයි වැඩේ යනවා. පද්ධතිය ක්‍රියාත්මකයි. ඉතින් එන්නේ වගේ මේ නායකත්ව පිළිබඳ ලක්ෂණයකුත් එයා තුළ මතුවෙලා එනවා. මෙයා මේ දේවල් මහා පරිමාණයෙන් පාලනය කරන්න, තමුන්ට ඕන ඕන විදිහටම මයික්‍රෝ මැනේජ් කරන්න යන්නේ නැහැ. ඒක සමහර විට අර පුහුණුව තුළින් මතුවෙන දෙයක් වෙන්න පුළුවන්. මේ හිතිවිලි හැඟීම් වලට සැලෙන්නේ නැතුව බලාගෙන ඉන්න එයාට පුළුවන්. සැලෙන කට්ටිය තමයි ඔය වලිග උඩ තියාගෙන දඟලන්නේ. ආ එහෙම වෙන්න දෙන්න බෑ, මෙහෙම කරේ කවුද කියලා ඔන්න හොයාගෙන එනවා, පිඹගෙන එනවා. පොඩ්ඩ ඉඳලා බලපන්, එතකොට කරපු එක හොයාගන්න පුළුවන්. බෑනේ, එහෙම ඉවසීමක් නැහැනේ. එහෙම ඉවසන්න බෑ. ඒ වෙනුවට ඔන්න ක්ෂණිකව එන්න ඕනේ, ලේපිට කපන්න ඕනේ කියලා තමයි එන්නේ. ඉතින් මොන නායකත්වයක්ද? අර ඉන්නේ උන් ඔක්කොම තරහ කරගෙන, උන්ට ඉරිසියා කරගෙන තමයි අහවර වෙන්නේ. ඒක බොහොම සරලයි. ඒක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. ඊළඟට කියනවා මෙයා අපිටමු අර යම්කිසි ජීවන වෘත්තියක් කරනවද? ඒක නිකන් තමුන් ආදරය කරන එකක්, තමුන් කැමති වෘත්තියක යෙදිලා ඉන්නවා. දැන් සාමාන්‍ය ජීවන වෘත්තියක් වගේ එකක් අපි තෝරගන්නේ ගොඩාක් වෙලාවට මේ සමාජ මතවාද අනුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර අම්මගේ තාත්තට කරගන්න බැරි වුණ දේ අනුව වෙන්න පුළුවන්. අම්මට නෙට්බෝල් ගහන්න බැරි වුණා නම් දුවව හරි කොහොම හරි නෙට්බෝල් ගහන්න යවන්න ඕනි. අම්ම නෙට්බෝල් ගහන්න ගිහලා අතපය කඩාගෙන හවර වුණා නම් දුවව හරි කොහොම හරි මේකෙන් පාස් කරන්න ඕනේ කියලා ඔන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා. දැන් මේ පහුගිය දවසක විභාගයේ දුණා, ඒ විභාගේ පාස් වෙච්ච ළමයට අම්මා කියනවලු මෙඩිකල් කොලේජ් යන්න කියලා. උඹ මේ කොහොම හරි දොස්තර කෙනෙක් වයන් දොස්තරලා දෙන්නෙක් ඉන්නවා දැන් ගෙදර කියලා. ඉතින් වෙන එකක් කරාට කමක් නැද්ද කියලා ඇහුවලු. බෑ බෑ ආරකම කරන්න ඕනේ කිව්වලු. කියන්නේ එක දොස්තර කෙනෙක් මදි අම්මට. ඉතින් එකෙක් ඉඳියාම ඇතිනේ අප්පා ගෙදරකට දෙන්නේ මොකටද? බෑ බෑ දොස්තරලාම ඕනේ දෙන්නෙක් ඕනේ. දෙන්නේ බෑ නම් තුන් දෙනෙක් හරි මං හදනවා කියලා. අර දරුවගේ කැමැත්ත කෙසේ වෙතත් අම්මගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ. ඉතින් එහෙම තමයි මේ වටපිටාව. එහෙම තමයි මේ සමාජේ. හැමෝම ඉංජිනේරුවෝ, හැමෝම දොස්තරලා. ඒ ඇරෙන්න වෘත්ති නැහැ. එහෙමනේ සාමාන්‍ය හිතාගෙන ඉන්නේ. නමුත් අන්න තමුන්ට හිත බඳින, තමුන්ගේ දක්ෂතාවයට අනුව කරන්න පුළුවන් යම්කිසි වෘත්තියක් තියෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ මුලින්. ඒක අපිට අහම්බෙන් වගේ තමයි ගොඩක් වෙලාවට හම්බු වෙන්නේ. කරගෙන කරගෙන යනකොට වැරදිලා වැරදිලා ගිහිල්ලා දවසක හරියනවා. අන්න තේරෙනවා මේක නම් මං ආසාවෙන් කරනවා, මේකට නම් මට යම්කිසි අන්න හැකියාවක් මනාපයක් තියෙනවා කියලා මෙතනටට අහුවෙනවා. සමහර විට බොහෝ පරක් වෙලා වෙන්න පුළුවන් අහුවෙන්නේ. කමක් නැහැ, ඒ ප්‍රමාදය ගැන හිතන්න එපා. කොහොම හරි අහුණානේ. අන්න එතකොට කියනවා ඔබ මේ විදිහට ආස දෙයක්, ඔබ මේ විදිහට කැමති දෙයක් ඒකේ යෙදිලා ඉන්නවද? ඔබ එක දවසක්වත් වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි, කඹරන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි අකමැති දෙයක් කරනවානේ. අනේ හැමදාම වැඩට යන්නේ, අනේ ජීවිතේ එපා වෙලා. සඳුදා උදේ 8යි 9යි තමයි වැඩිම හાર્ට් ඇටැක් එන වෙලාව. ඇයි වැඩ සතියක ආරම්භේ. හැබැයි මනාප දෙයක් කැමති දෙයක් කරනවා නම් අන්න යම් කිසි විදියක කවදාවත් දවසක්වත් වැඩ කරන්නේ නැහැ ජීවිතේ. ඒ වෙනුවට හැමදාම අර මනාප දෙයේ අර විනෝදාංශයක වගේ යෙදිලා ඉන්නේ. දැන් අද කාලේ සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් අන්න සාම්ප්‍රදායික ජොබ් වලින් මගහැරිලා ඒ විදිහේ තමුන්ගේ විනෝදාංශ වගේ දේවල් හොයාගන්නවා වෙන්න පුළුවන්. ඔය විශේෂයෙන් ඔය යූටියුබර්ස්ලා ඒ වගේ කට්ටිය ගත්තොත් ඒ තමුන්ගේ මනාප දේ කරානේ සමහර විට. ඒක රෙකෝඩ් කරගෙන කරගෙන යනවා. පස්සේ ඒක කපලා කොටලා ඔන්න බලන්න මං කරපු වැඩක් කියලා ගෙනහල්ලා ඉදිරිපත් කරනවා. ඒක නිකන් එක්තරා විදිහක මේ වගේ වෘත්තීන් තියෙන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන්. ආ මේ විදිහට ලෝකේ වටේ සංචාරය කළ ට්‍රැවල් වීඩියෝ සදනවා කට්ටිය. නැත්නම් කඳු නැගලා හයිකින් වීඩියෝ හදනවා කට්ටිය, නැත්නම් උයලා කුකින් වීඩියෝ හදනවා කට්ටිය, නැත්නම් මහලා අන්න ඒ වීඩියෝ හදනවා කට්ටිය. ওই විදිහට අන්න තමුන් මනාප තමුන් කැමති දෙක යෙදිලා ඉන්නවා. අන්න එතකොට ඒ තැනත්ත හැම වෙලේ මේක යම් කිසි විදියක අගය කරමින් විනෝදාංශයක් වගේ තමයි මේක යෙදිලා ඉන්නේ. තව පොඩ්ඩක් කියන්නම්, අන්න හරියටම මේ පුහුණුව කරපු කෙනෙක් අකමැති දෙයක යෙදුනත් එයා ඒකත් අන්න යම් කිසි විදියක විනෝදාංශයක් වගේ මනාපයක් නැහැ. නමුත් කරනවා. කරනවා. ගත්ත නිසා කරනවා. ලැබුණ නිසා කරනවා. අන්න ගෝ කාලයක් තිස්සේ පුහුණු කරපු කෙනෙක් දකින්න පුළුවන් අකමැති දෙයක වුණත් යෙදිලා ඉන්නවා. මනාපෙන් යෙදිලා ඉන්නවා. මේ තැනතාව අපායට ගියත් දුකක් වෙන්නේ නැහැ. මොකද හේතුව අපායට ගියත් අර හිතේ විවේකේ තියෙනවානේ. අපායට ගියත් තා අපායේ ජොලියෙන් ඉන්න පුළුවන්. යම රජරෝ වුණත් නිකන් ප්‍රමෝෂන් එකක් දෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අන්න ගියපු දේ අල්ලාගත් දේ බොක්කෙන් කරනවා. එහෙම ලොකු මනාපයක් නැහැ. නමුත් කරනවා. ඉතින් එහෙම චරිතයක් දකින්න පුළුවන්. සමහර විට මහා එපා කරපු ජොබ් එකක් තියෙන්නේ. නමුත් මේ මිනිස්සයා කැමැත්තෙන් මනාපෙන් ඒක කරනවා. සමහර විට දවස පුරාවට උදේ ඉඳලා එක එකාගේ දුක් ගැනවිලි තමයි අහන්න තියෙන්නේ. කමක් නැහැ. මනාපෙන් කැමැත්තෙන් මේ දේ කරනවා. අන්න අපායකට ගියත් බය වෙන දෙයක් නැහැ. අපාය වුණත් පොඩි ජොලියක් දාගෙන බජව්වක් දාගෙන ඉන්න පුළුවන්. අන්න ඒ විදිහේ හැසිරීමක් චර්යාවක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ පවුලේ කට්ටිය එක ගනුදෙනු කරනකොට, හිත මිත්‍රයන් එක ගනුදෙනු කරනකොට මෙයාගේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? මෙයා වැඩි වැඩියෙන් අවධානයක් දෙනවා. ඒගොල්ලෝ කියන එකට අවධානයක් දෙනවා. සාමාන්‍ය ඔය සමීප සම්බන්ධතාවලට ගියහම අවධානය තමයි අඩුම දේ. නෝනා කියන දේ මහත්තයා අහන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. දරුවෝ කියන දේ අම්මලා තාත්තලා අහන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. යාළුවෝ වුණත් මේ මං කියන දේ අහගෙන නෙමෙයි ඉන්නේ කියලා තේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝකෙක අන්න අපිට අවධානයක් දෙන කෙනෙක් ඉන්නවා නම් එයා නිකන් ලෝකේ වටිනාම කෙනා වගේ හිතට දැනෙන්න පුළුවන්. මොකද හේතුව අන්න අර ගනුදෙනුවේදී මේ සුළු වෙලාවක් සමහර විට මහා ලොකු වෙලාවකුත් නෙමෙයි සුළු වෙලාවක්. නමුත් අර විදිහට අවධානයක් දීලා අහනවා. කියන දේ අහනවා. ඒ සඳහා පොඩි වෙලාවක් දෙනවා. අර කියනවා මොකද ඔෆිස් එකක හොඳම බොස්, ලෝකේ හොඳම බොස්. මොකද්ද හේතුව? උදේ how are you කියලා අහලා මම උත්තරයක් දෙනකම් බලාගෙන ඉඳියා. නැවතිලා සාමාන්‍ය බොසලාගේ හැටි කොහමද අහගෙන අහගෙන යනවා. අපේ මම වැඩ කරපු තැන ඉඳියා මිනිහා එන්නේ නිකන් මූණ දෙල් වෙලා උදේට මෝනින් කියාගෙන යනවා. මෝනින් කියාගෙන යනවා. ඉතින් මෝනින් නම් කියන දෙකුත් නැහැනේ ඕකේ. අන්න ලෝකේ හොඳම බොස් කියන මොකද්ද කොහොමද කියලා අහලා උත්තරයක් දෙනකන් නැවතිලා ඉඳියා මේ මිනිස්සයා. ඒ වගේ සුළු මොහොතක දීපු අවධානය අර මිනිස්සයාගේ දවසම සමහර විට ජීවිතේම වෙනස් කරන සුළුයි. වෙනස් කරන සුළුයි. අන්න ඒ විදිහේ ස්වභාවයක් මෙතනට තුල තියෙනවා. මෙයාගේ මනස යම් කිසි විදිහක අවදි. ඒ අවදි භාවය තුලින්ම මෙයාට පුළුවන් යම් කිසි කෙනෙක් කතා කරනකොට එයාට අවධානයක් දෙන්න. මේ පවුලේ කට්ටිය එක හිත මිත්‍රාදීන් එක ගනුදෙනු කරනකොට ඒගොල්ලන්ට අවධානයක් දෙන්න. නැත්තම් අද කාලේ වෙල ලෝකේ අවධානය හොයාගෙන යන්නේ කොහොමද? අන්න පෑයකට මෙච්චරක් ගියවලා අන්න කවුන්සිලර් කෙනෙක් ළඟට ගිහිල්ලා කියාගෙන 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 යනවා අර තියෙන හිත අමාරු ටික ඔක්කොම. අර මිනිස්සයා ඉතින් අහගෙන ඉන්නවා. හෝමිටි තියතිය. ආපහුව ගිහිල්ලා පෑයකට ගෙවලා අහගෙන ඉන්නවා. මොකද්ද මේ කරන්නේ? අන්න අර කවුරුත් අහන්නේ නැහෙනි කියන දේ. කවුරුත් අහන්නේ නැහෙනි. කවුන්සිලර් මැරිලා තමයි නතර වෙන්නේ. ඒක වෙනම කතාවක්. වේදා මැරිලා තමයි නතර වෙන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් අර අවධානයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසාම ඒ මනස රෝගී වෙලා කවුරුත් මෙයාට අවධානයක් දෙන්නේ නැහැ. ගෙදර කට්ටිය අවධානයක් දෙන්නේ නැහැ. නෝනා මහත්තයා අවධානයක් දෙන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහේ වෙහෙසක් මතුවෙලා අවිල්ල තියෙනවා. නමුත් අන්න සරලව කෙනෙක් පොඩි අවධානයක් දුන්නොත් අන්න තේරෙනවා ඒක කොච්චර ජීවිත පරිවර්තනයක් සඳහා වෙනසක් සඳහා හේතු වෙනවාද කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ යම් යම් ලක්ෂණ ටිකක් මේ සරල පැවැත්මක් ඇති මේ විදිහට විවේක මනසක් ඇති කෙනෙක්ගේ ස්වභාව කියලා අපිට අඳුන්නන්න පුළුවන්. ඉතින් ඒවා අපි අපිටත් දකින්න පුළුවනි. කල් ගෙවනකොට වැඩි වැඩියෙන් මම මේ මහ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් බවට, මේ විදිහට මේ බොහොම සංකීර්ණ හිතවිලි වෙනකොට සරලව ඉතලා ගනුදෙනු කරන කෙනෙක් බවට, අර විදිහට ආරවුලකදී ගැටීමකදී වුණත් අනිත් කෙනාගේ පැත්තත් පොඩ්ඩක් හිතන කෙනෙක් බවට, මේ විදිහට නායකත්වයේදී වුණත් අර විදිහට මයික්‍රෝ මැනේජ් නොකරන කෙනෙක් බවට, මේ විදිහට කරන වැඩ කටයුතු වලදී වුණත් ඒ වැඩේ නිකන් විනෝදාංශයක් වගේ කරන කෙනෙක් බවට, gedara kattiye ekak ganadena kirime diunath haru vidiyata avadahanayak dena kenek bawata menna me wage salakunu maathula thiyenawa kiyala dakinna puluwan wenamukuth nemeyi annara aaveseyen midunu hita kiyala apita kiyanna puluwani e balapæmen miduna hita kiyala apita kiyanna puluwani eka saralawa wedi wediyen vartamaane baragatha hitak e hite swabhawa thamai me thiyenne e hite salakunu thamai me thiyenne ewa bohoma pahaswak danawana tamunta wageema watapitave කට්ටියටත්. ඉතින් ඔන්න ඔය විදිහේ කතන්දරයක්, ඔන්න ඔය විදිහ අදහසක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන පිරිසට මේ භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාව මොකද්ද? මේ තමුන් තුළ තියෙන යථා ස්වභාවය දැකගන්න. ඔය අපි හිතන යථා ස්වභාවය නෙමෙයි තම තමුන්ගේ යථා ස්වභාවය. ඕක ඇත්තටම ආවේශයක්. ඕක ඇත්තටම අර බාහිර බලපෑමක්. එකෙන් මිදුන දවසට, එකෙන් ටික ටික ගැලවුණු දවසට අන්න තේරෙනවා මම දැන් තමයි මගේ ප්‍රകൃතිය දිහාවට යන්නේ. ඔන්න දැන් තමයි මගේ නියම ස්වභාවය මතු වෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ජීවත් වෙන්න එච්චරම අමාරු තැනක් නෙමෙයි. මේ මනුස්ස ජීවිතය කියන්නේ සුගතිය කියලා මේ තැනතර තේරෙන්න පටන් ගන්නවා. අපි හිතනවානේ මේකත් හතර පායෙන් එකක්ද කොයිද කියලා. හතරක් නෙමෙයි පහක් තියනද කොයිද මනුස්ස ලෝකෙත් එක්ක කියලා හිතන තත්ත්වයක්නේ අද මතු වෙලාවිලා තියෙන්නේ. නමුත් ඇත්තට මේකේ සුගතිය කියලා හඳුන්වන්නේ ඇයි? මේක සුගතියක් බව තේරෙන්න කල්යනා වෙන්න පුළුවන්. මේ විදිහ ප්‍රතිපදාවක් නැති කෙනෙකුට නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් භාවනාවක් ප්‍රතිපදාවක් කරන කෙනෙකුට තේරෙනවා මේ අපි දැන්ටම ඉන්නේ සුගතියේ තමයි. දැන්ටම ඉන්නේ සුගතියේ තමයි. දැන්ටම ඉන්නේ පාරාදීසේ තමයි. අන්න ඒ පාරාදීසේ අඳුනගන්න ඒකට ලං වෙන්න කියන ආරාධනාව ඒක තමයි මේ පසන්න හිත කියන්නේ. ඉතින් තම තමුන් ඒ සඳහා උත්සාහයක් ගන්න, තම තමුන් තුලින් දකින්න කියලා අද දවසේ කතා බහ අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ධර්මදේශනාවලිය පදුත්ත සිතක් සහ පසන්න සිතක් ආකාරයෙන් අපේ සිත අදා ගන්න ආකාරයේ අපහට ඉදිරිපත් කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ සියලුම ආධ්‍යාත්මික බලාපොරොත්තු ඒ ආකාරයෙන් උසසිත වේවායි යන ප්‍රාර්ථනා වැතුව ප්‍රාර්ථනා කරමි. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ කමරහණක් සම්බන්ධයෙන් මහන්සියට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කවුරු හරි කැමති නම් ඔය දාලා තියෙසලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේට වෙලා තියෙනවද? කාලේ තියෙනවද ප්‍රශ්න වලට උත්තර දෙන්න?
දැන් අපි පොඩි වෙලාවක් ගමු.
ඔච්චිත මාත්‍රියට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙනම් දැන් ස්වාමීන්
වහන්සේ කියන්නේ එහෙනම්
ස්වාමීන් වහන්සේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවසරයි. මං සිටින් මෙඩිටේෂන් කරන වෙලාවක වෙච්ච දෙයක්. ආනාපානය කරන්නේ ගොඩක් වෙලා කියන්නේ මුලින්ම ආනාපානය මතු වෙලා ඉක්මනට මුකුත් නොදැනෙන තත්ත්වයට යනවා. ඊට පස්සේ එහෙම ඉඳලා සෑහෙන වෙලාවක් ඊට පස්සේ සිතුවිලි වලට යනවා. නිකන් අතීත මතක වගේ සිතුවිලි ගොඩාක් එනවා. එහෙම ආවත් එතකොට තේරුණා සිතුවිලි නතර වෙන්නේ නැතුව යනවා. ඒත් කයත් සිතත් දෙකම ප්‍රමෝදයක තියෙනවා කියලා ඇත්තට මට තේරුණා. ඒ වෙලාවේ නිකන් ඇත්තටම ලොකු සතුටක් තිබ්බා. මේ සිතුවිලි නතර වෙන්නේ ඒක දිගටම ගලාගෙන ගලාගෙන යනවා. හැබැයි කය එහෙම මේ කයයි හිතයි ප්‍රමෝදයකින් තියෙනවා කියන එක තේරුණා. ඊට පස්සේ දවසෙත් එහෙම මේ මෙඩිටේට් කරනකොට පය තුනක් විතර නිකන් ගොඩක් වෙලා මුකුත් නැති තැනක් ඉන්නවා. ඊට පස්සේ සිතුවිලිත් යනවා. ඒ දෙක අතර වෙනසකුත් නැහැ කියලා ඊට පස්සේ මට තේරුණා. කියන්නේ අරක හොඳවත් අනිත් සිතුවිලි තියෙන එක නරකවත් කියන එක දැනීමකුත් නැහැ කියලා වගේ තේරුණා. ඉතින් ඇත්තට මට ඒක ගැන ගොඩක් සතුටක් දැනුණා. මේ දෙකේ වෙනසක් නෑ නේද කොකත් එකයි කියලා වගේ. ඒක කියන්න ඕන වුණේ ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේ ඒ අත්දැකීම හොඳයි. මොකද මේ අපි හිතුවත් මේ සිතිවිලි නතර කරනවා කියලා අදහසක් තියෙනවනේ මේ සාම්ප්‍රදායික බෞද්ධයා තුළ. මේ භාවනාව කියන්නේ මේවා නතර වෙන්න ඕනේ කියලා. ප්‍රතිපදාව කියන්නේ ඒවා නතර වෙන්න ඕනේ කියලා. එහෙමම නැහැ. එහෙමම නැහැ. නිවැරදි ප්‍රතිපදාව අඳුර ගන්නකොට තේරෙනවා ඒවා තියුණාට ඒවා බලපෑමක් නැහැ. ඒවා අපේ මනසේ ඉඩකඩ වැඩිය අවුරන්නේ නැහැ. දැන් කලින් නම් මොකද වුනේ? කලින් ආවේශයක් කිව්වෙමයි. ආවේශයක් කියන්නේ හේතුවම තමයි එයා ඇවිල්ලා මුළු සභාවම නතු කරනවනේ. එයා ඇවිල්ලා වේදිකාවේ මේ මුළු ඔක්කොම ග්‍රහණය කරන්න හදනවා. අනිත් නළුවන්ටත් පොඩි chance එකක් දෙන්න එපැයි නෑ. මම තමයි ප්‍රධානියා කියන අරුන්ගේ රෝල් එකේ ඉඳලා රඟපාන්න යනවා. ඒතකොට ඒක මෝඩකමක් නේ. එන්නේ වගේ තමයි ඔය භාවනාවක් ප්‍රතිපදාවක් නොඅඩු කෙනාගේ ස්වභාවය. එයාගේ හිතවිලි එයාව නතු කරනවා. එයාව පාලනය කරනවා. එයාට බලපෑම් කරනවා. හරියට නිකන් අර ආවේශයක් වගේ. ඉතින් කෙනෙක් හිතනවා මේ සරලව මේ දේ අත්දැක කෙනෙක් හිතනවා මේව නැති කරන්න ඕනේ. නැති කරොත් යහපත් කියන අදහස එන්න පුළුවන්. අනිත් එක්ස්ට්‍රීම් එකනේ තියෙන්නේ. හිතවිලි වලින් පීඩාවට පත් වුණ කෙනෙක් අනිවාර්යයෙන් යාගේ ඊළඟ අදහස යන්නේ මේ හිතවිලි එපා මට. මේවා සම්පූර්ණ දුරු කරන්න ඕනේ කියන අදහස තමයි යන්නේ. එම නැත්නම් අපි තමු ප්‍රේම සම්බන්ධයක් බිදිච්ච එකෙක් අන්න පවුදාට මොකද්ද කියන්නේ? ඌ කියනවානේ මේ ගෑනු කියන જાතිය මට එපාවටම එපා. නැත්තම් මේ පිරිමි කියන જાතිය ආයේ මට එපා කියලා තමයි කියන්නේ. අනිත් එක්ස්ට්‍රීම් එකට යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ මැද කියන්නේ ඊට වැඩිය වෙනස් තැනක්. මධ්‍යම ප්‍රතිපදාවක් කියන්නේ ඊට වැඩිය වෙනස් තැනක්. සිතිවිලි තියනවා. නමුත් ඒගොල්ලන්ගේ බලපෑමක් නැත්තම් ඒගොල්ලෝ අර විදියට මනසේ වැඩි ඉඩකඩක් අවුරන්නේ නැත්තම් අන්න ඒක තමයි නියම ප්‍රතිපදාව. එතකොට ඔන්නෝයි කියන අත්දැකීම ඒකී ස්වභාවයට ළඟයි. මේ ඕක පහුගිය දවසක හරි ලස්සන රෙප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්න පුළුවන් ඔය YouTube වීඩියෝ එකක ඒක පෙන්නලා තියුණා මේ කුණු බාස්කට් එකක්. කුණු බාස්කට් එකකින් තමයි මේ පෙන්නන්නේ. කුණු බාස්කට් එකක් අරගෙන කියනවා මොකද්ද මෙන්න බලන්න මේ අපි අපේ හිතවිලි හැංගීම් වගේ දේවල් අපි ප්‍රතික්ෂේප කළා දාලා අපි මේවායෙන් එන පීඩාව නිසා මේවා වහලා විසිකල දාලා ගුලි කළ විසිකල දාලා මෙන්න වෙලා තියෙන වැඩේ කියලා මේ ඇත්තටම කුණු බාස්කට් එකක් අරගෙන පොඩි පොඩි අර ලස්සන නිකන් විනිවිද පේන වගේ කුණු බාස්කට් එකක් අරගෙන ඒකට අර කොළ ගුලි ගුලි බෝල 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 හදලා ගුලි කළා විසි කරපු ඒවා පිරීලා තියෙනවා. ඉතින් මේ බලන්න මේ කුණු බාස්කට් එකේ ඉඩකඩ මේ බෝල වලින් පිරීලා තියෙන. මේකෙන් එලියටත් පනිනවා එලියටත් විසි වෙනවා. යන යන තැන හැලෙනවා මේ පේනව නේද කියලා මේ ගෑනු කෙනා පෙන්නනවා හරි ලස්සනට ඒක පෙන්නනවා. පෙන්නලා කියනවා දැන් එහෙනම් භාවනාවකදී මේ ප්‍රතිපදාවකදී මොකද්ද වෙන්නේ? අන්න මේ අපි මේ එක කොළ ගුලියක් අරගන්නවා. දිග අරිනවා. ඒකේ තියෙන දේවල් නැවත නැවත මේ හිත තුල ගමන් කරනවා. විවිධ පැතිකඩ වලින් පේනවා. පෙනිලා අන්න නැවෙනවා. නැවිලා අන්න යම් කිසි දිග හතරට නැවිලා බොහොම තැම්පත් වෙලා අන්න අර කොලක ගුලියක් හදලා තියෙන එකක් දිග ඇරලා හතරට නවලා පෙන්නනවා. ඕකම තමයි භාවනාගදි වෙන්නේ. සාමාන්‍ය ඔය හිර වෙලා තියෙන හිතවිලි ඇඟීම් කියන්නේ මොකද්ද? ඔය මනසේ ෆයිලින් ප්‍රොසෙස් එකට අහුවෙච්ච නැති දේවල්. එක්කෝ අපිට ඒක දිරවන්නේ නැති නිසා, අපිට ඒක දරා ගන්න බැරි නිසා අපි මේ ෆයිලින් ප්‍රොසෙස් එකට ඉඩ දෙන්නේ නැහැ. ඒක කඩනවා. ඒක වහලා දානවා. දැන් මම දන්න කෙනෙක් ඉන්නවා එයාට හිත කරදරයක් ඇවිල්ලා මොකද්ද ප්‍රේම සම්බන්ධතාවයක්ද කොහෙද කැඩිලා බිඳිලා ගිහිල්ලා. ඉතින් මොකද කරන්නේ? මාසෙකමාරක් අරගෙන ලෝකේ පුරා සංචාරයක් යනවා. දැන් හරිද? හරිද කියලා ඉතින් හොයලා බලන්න ඕනේ. ඉතින් මාසෙකමාරක් කරන් ලෝක පුරා සංචාරයක් ගියාම පොඩ්ඩක් අමතක වෙනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න නිදහණය යට තියෙනවානේ. ඒකෙන්නේ ඔය පලා යන්නේ ලෝකේ පුරාවට දුවන අර රෝහිතස්ස වගේ මේ ළඟම තියෙන එකකින් පලා යනවා. ඉතින් එන්නේ විදිහට ඒ ෆයිලින් ප්‍රොසෙස් එකට ඉඩ දුන්නේ නැති හිතවිලි හැමතක වගේ දේවල් ගොඩාක් අපි තුල තියෙනවා. ඒවා භාවනාවකදී එකපාරට එන්නේත් නැහැ. නමුත් ටිකෙන් ටික ඔන්න ටික කාලයක් කරගෙන යනකොට ඔන්න නිකන් මතු පිට තියෙන වගේ කොළ ගුලියක් එනවා. කොළ බෝලයක් එනවා. ඒක නැවිලා තියුණ එක දිග ඇරිලා මේ හතරට නැවිලා ක්‍රමානුකූලව විවිධ පැතිකඩ වලින් පෙනිලා මනසේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඔන්න ඒක ගිහිලා තැම්පත් වෙනවා. හතරට නැවිලා තැම්පත් වෙනවා. ඊළඟ තව කොළ ගුලියක් එනවා ආපෞතික කාලයකට පස්සේ. ඔහොම 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 අන්න අර කොළ ගුලි එකින් එක එකින් එක එකින් එක අරගෙන නවල නවල තැම්පත් කරලා අර මනුස්සයා අර නෝන දාලා පෙනනවා ආපහු කුණු බාස්කට් එකට බලන්න. දැන් තාමත් මේ කොළ ටික මේ කුණු බාස්කට් එක ඇතුලේ තියෙනවා. හැබැයි දැන් අර නැවිලා පිළිවෙලට තැම්පත් වෙලා තියෙන නිසා මේ බාස්කට් එකේ වැඩි ඉඩක් හිස්. බාස්කට් එකේ වැඩි ඉඩක් හිස්. අර විදියට පොඩි ඉඩයි පිරීලා තියෙන ඉතුරු ටික ඔක්කොම හිස්. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. කලින් මේ මනසේ ඉඩකඩ සම්පූර්ණයෙන් ආවරණය කරගෙන හිටපු මේ හිතිවිලි හැඟීම් ප්‍රතිපදාවක් තුලින් දැක ගන්න පුළුවන්. අන්න කොහොමද ඒවැයි ඔක්කියුපයිඩ් කැපැසිටි එක, අර විදියට ඔක්කියුපයි කරන ස්පේස් එක අඩුයි එයා. වැඩි වැඩි ප්‍රමාණයක් හිස්, වැඩි ප්‍රමාණයක් ඉඩකඩ. ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්, ඕන දෙයකට යොදවන්න පුළුවන්. මෙයාගේ මනස පිරිලා ඉතිරිලා කුණු කන්දල් වලින් වැහිලා නැහැ. අන්න efficient. එයාගේ මනස ඉඩකඩ වැඩි. දැන් ඔය කම්පියුටර් එක උනත් processing speed එක වැඩි නම් මොකක්ද ඒකේ තියෙන වැඩි? ඕන වැඩකට පටස් ගාලා යොදවන්න පුළුවන්. processor එක අර බර 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 ගානවා. ඉස්සර අර කම්පියුටර් වල පාවිච්චි කරන ඒවා ඔය පරණ කාලේ කම්පියුටර් වල එහෙම මොකක් හරි කොපි කරපු ගමන් ඔන්න බර බර ගානවා ඇතුලෙන් ඇහෙනවා. අන්න කොපි වෙන්න අර ලෑස්ති වෙනවා දැන් මේ processor එක. ඈ ඉතින් ඒ වගේ අමාරුවෙන් බර බර ගාගෙන නේ දුවන්නේ කොට දෙනේ. වෙලට යනවා කෙන්ද්‍රි ගාගෙන. ගෙදර එනවා කෙන්ද්‍රි ගාගෙන. ඈ උයනවා කෙන්ද්‍රි ගාගෙන. ඈ ඕම තමයි වැඩේ. අය ළඟ ඉන්නේ උන්ට පවා පණේපා වෙනවනේ. නමුත් අන්න අර මොකද වෙන්නේ අර processor එකේ capacity එක හිස් නම් ඉඩ තියනවා නම් ඕන දෙයක් දරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, බොහොම ඵලදායීව කරන්න පුළුවන්. අන්නේ ඉඩ තමයි. අන්නේ ඉඩ තමයි. ඔක පිරීලා තියුණ එක තමයි අවුල. දැන් තේරෙනවා මේ හිතවිලි ආවට බලපෑමක් නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන් ওই චරිත ස්වභාවෙත් එක්ක ওই කේන්ද්‍රි ගාන ගතියත් එක්ක ලොකු ජයග්‍රහණයක්. අන්න මේ දේවල් තියුණට මට බාධාවක් නැහැ. මේ දේවල් තියුණට මගේ මනසේ ඉඩකඩ අවුරලා නැහැ කියන අන්නේ ශක්තිය ඒ ඉඩකඩ දකින්න පුළුවන්. ඒක දකින්න දකින්න මොකද වෙන්නේ? වැඩි වැඩියෙන් විශ්වාසය දිනු වෙනවා. ඊළඟ දවසේ ඔయిత වැඩි හිතවිලි ආවත්, ඔయిత වැඩි කතන්දර ගෙතුණත් ගාණක් නැහැ. මගේ භාවනාවට බාධාවක් නැහැ. මේ දේවල් වලින් එන බලපෑමක් නැහැ කියලා දැක ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඉඩකඩ ඒ හැකියාව, ඒ ශක්තිය වැඩි වැඩියෙන් දිනු කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒකට ඉඩ දෙන්න. දිනු කරනවා කියලා කරන්න දෙයක් නැහැ. ඉඩ දෙන්න තමයි තියෙන්නේ. මුකුත් නොකිරීමක් තමයි තියෙන්නේ. නොකරන්න නොකරන්න තේරෙනවා අරගොල්ල කොච්චර ඇවිල්ලා නැටුවත් දැඟලුවත් මේකේ ඉඩකඩ අවුරන්න බෑ ඒගොල්ලන්ට. ඉතින් ඒක තමයි අපිට නියම නිවීමකට ක්‍රමවේදය.
ස්වාමීන් වහන්සේ අශ්විනී මහත්මයට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර ඔබ වහන්සේ සඳහන් කළ ආවේශයක් අර බාහිර බලපෑමක් ගැන, ඉතින් මේ මම අහන්නේ දැන් මේ මටත් ඒ වගේ එකක්ද තියෙන්නේ කියලා ඔබ වහන්සේ පොඩ්ඩක් මේ බලන්න ස්වාමීන් වහන්සේ. මටත් අර කොන්ස්ටිපේෂන් අමාරුවක් තියෙනවා. ඉතින් ඒ කින්ද මම හැම වෙලේම ඒක ගැන අවධානය යොමු වෙනවා, කල්පනා කරනවා සිතුවිලි ඒ සම්බන්ධව සනීප වෙන එකක් නැද්ද, සනීප වුණහම භාවනා කරනවා, ඒ වගේ මේ භාවනාවත් කල් දානවා. මේ අර ඒක කියනවනේ වැඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්වන්න එපා මේ කියලා. ඉතින් ඒ හින්දා මට ඉඳගෙන ඉන්න භාවනාව කරින්නෙත් නෑ වැඩිය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වහන්සේ කිව්ව අර ආවේශයක් බාහිර බලපෑමක් කිව්ව එකට ඒකත් අදාළද කියලා මට දැනගන්න ඕනි. ඒ ගැන තව ටිකක් මට අවවාද ටිකක් දෙන්න ස්වාමීන් වහන්සේ.
ඔව්, එතන ආවේශය බාහිර බලපෑම කියන වචනේ යෙදුවේම තමුන් තුලින් මතුවෙන මේ හිතේ ස්වභාවයක්, හිතේ පදුට ස්වභාවයක් කියන අදහස දනවන්න. එහෙම නැතුව බාහිර ලෝකේ කෙනෙක් ඇවිල්ලා බාහිර ලෝකේ ආවේශයක් ඇවිල්ලා බලපෑමක් කරනවා කියන අදහස නෙමෙයි. ඔය බාහිර ලෝකේ කතන්දර ඒවා අදාළ නැහැ. හිත හය මිනිස්යාගේ හිත හිත මේ ස්ථිර මිනිස්යාට ඔය කිසි දෙයකින් හානියක් වෙන්නේ නැහැ. ඔය මගේම පදුට්ට හිත කියලා හිත හදාගන්න. මගේම පදුට්ට හිත තමයි මේ බලපෑම් කරන්නේ කියලා හිත හදාගන්න. දැන් පහුගිය දවසක ඔය වගේ සිදුවීමක් අත්දැක්කා මේ භාවනා කරන්න ආපු කෙනෙක්. එයාට මේ රෝග ටිකක් මතුවෙලා ආවා. රෝග ටිකක් මතුවෙලා ඉතින් කේන්ද්‍රික ගා ටික දවසක් ඉඳියා. ඊට පස්සේ මොකද කරේ? ඔන්න කොහෙදෝ ඉස්පිරිතාලයක ගිහිල්ලා නැවතුණා. ඒක නිකන් ඉස්පිරිතාලය කියන්නේ ආයුර්වේද ඉස්පිරිතාලයක්. ඒවැය නවත්ත ගන්නවනේ මාසහමාරකට. ඉතින් අර බලන්න ගියපු කෙනෙක් කියනවා කොට කලිසමකුත් ගහගෙන තෙල් නාගෙන ඉන්නවලු. ඒකත් මාරු ජොලි වැඩේ. අර නිකන් අර මේ ග්‍රීස් ගහේ නගින සෙට් එකක් වගේ ස්වාමීන් වහන්සේ ඉස්පිරිතාලේ ඉන්න කට්ටිය ඔක්කොම ලෙඩ් කොට කලසම් ගහගෙන තෙල් නාගෙන ඉන්නවලු. අර ග්‍රීස් ගහේ නගින සෙට් එකේ ඉන්නේ. අන්න ඒ වගේ කට්ටියක් පොඩයි නිකන් ඉමේජින් කරලා බලන්නකො ඉස්පිරිතාලේක. අන්න ඒ වගේ කට්ටියක් ඉන්නවලු. ඉතින් කර්ම ගෙවෙනකන් ග්‍රීස් ගහේ හරි නැග්ගොත් ඒකත් හොඳයි. එතකොට මේ කට්ටිය හිතනවා මේ ඇඟ නිරෝගී කරගෙන ඇවිල්ලා මම භාවනා කරනවා. මේ අසනීප ඔක්කොම හොඳ කරගෙන ඇවිල්ලා භාවනා කරනවා. නෑ, මේ භාවනාවක් කියන්නේම මේ රෝගේ මූල බීජේ තියෙන්නේ ඔතන නෙමෙයි. ඔය මතුවෙච්ච ලෙඩේ නෙමෙයි මූල බීජේ. මේ පදුට්ට හිත. ඔය පදුට්ට හිත තමයි මූල බීජේ. එතකොට භාවනාවක් කියන්නේ තනිකරේ මූල බීජෙට කරන ආමන්ත්‍රණයක්. ඒ මූල බීජේ හොඳ කරන්න දරන උත්සාහයක්. නැත්තම් අපි හැම වෙලේම ප්‍රතිකර්ම කරන්නේ මොනවටද? රෝග ලක්ෂණ වලට. රෝග ලක්ෂණ වලට තමයි ප්‍රතිකර්ම කරන්නේ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකර්ම කළා ඉතින් හිතනවා අඩුවේයි 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 කියලා. එහෙම අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මූල බීජේ තියෙන තමන් තුළ අර විදිහට මේ පදුට්ට මනස. ඉතින් ඒක නිසා ඒකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ආවේශයක් වගේ තමයි. බලන්න යාම කියනවා මේ මේ අසනීප ඉඳ බෑ. පරියන්කේ වාඩි වෙලා ඉන්න බෑ. මේ විදිහට වැඩි වැඩියෙන් මේ මේකෙන් මගහැරෙනවා කී කී යාම දොස් නගනවා. අරකම කල්පනා කර කර ඉන්නවා. අර රෝගෙම ගැන කල්පනා කර කර ඉන්නවා. අපි හිතමු පරියන්කේ බෑ කියලා. සක්මන් කරන්න බැරි කමක් නැණි. සක්මන් කරන්න බැරි කමක් නැණි. දිනදා ජීවිතේ අර විදිහට පුහුණු කරන්න බැරි කමක් නැණි. අන්න ඒ විදිහට නැවත නැවත තේරුම් ගන්න ඔය ඔය බෑ කියන හිත, ඔය ප්‍රතිපදාවට හරස් කපන හිත, ওই විදියට අසනීප ගැනම හිත හිත ඉන්න හිත, ඕක තමයි පදුට්ට මනස. ඕක තමයි අර ආවේසේ. ඒකෙන් ගැලවෙන්න නම් මොකද්ද තියෙන ක්‍රමේ? නැවත නැවත වීරිය වැඩමින් භාවනාවක් කරන්න ඕනේ. ඒකත් නිකන් අර දඟලගෙන වෙහෙසක් අරගෙන කරන්න යන්න එපා. එතකොට තව තව ඔය අසනීප අමාරු වැඩි වෙනවා. සාමාන්‍යව භාවනා කරන කට්ටියට අර නිකන් මේ වෙලාවෙ මේක කරලා ඉවර කරන්න ඕනේ කියලා දඟලන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ටත් ওই විදිහ අසනීප අමාරු වෙනවා. ඒක නිසා එහෙම නිකන් වලිගෙ හපා ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික කරන්නකෝ. දවස විනාඩි 15ක් 20ක් කැප කරන්නකෝ. පහුවදාටත් තව 15ක් 20ක් කැප කරන්නකෝ. අන්න ඒ විදිහට අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. මේ 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 මනසත් එක්ක ගනුදෙනු කරනකොට දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද? එයා අපි වන්ද ඕනෝ. එයා අපේ ඔළුව වටෙන් අත දාලා තමයි අල්ලන්නේ. දන්නේ නැහැ කොහෙන් ඇල්ලුවද කියලා. ඉතින් ඒක නිසා උපක්‍රමශීලී වෙන්න ඕනේ. නිකන් එකපාරට නිකන් දවසෙන් දෙකෙන් කරන්න ඕනේ නැහැ. ওই කෙලස් කියන ඒවා නිකන් එකපාරට නිකන් එකපාර අයින් කළා දාන්න ඕනේ නැහැ. ඒ වෙනුවට උඹත් ඉඳපංකෝ. මාත් ඉන්නංකෝ කියලා. අන්න ඒ විදිහට ටිකෙන් ටික තමයි මේකේ ඉදිරියට යන්න ඕනේ. ඒක ඒක ප්‍රඥාවට බරයි. එහෙම නැත්නම් මෝඩකමට ගිහිල්ලා ඔය එක්කෝ කන්දකින් හෙලකින් පහළට වැටිලා ගහකින් බිමට වැටිලා මැරෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද හේතුව අන්න අර අර දැඟලුවා වැඩි. දැඟලුවා වැඩි මේ නිවන් දකින්න ඕනේ කියලා හරි දඟලනවනේ. දඟලලා කොහමද නතර වෙන්නේ? අර විදිහට තමයි. අර අචාන්චා හාමුදුරුවන්ගේ කතාවක කියන්නේ. අචාන්චා හාමුදුරුවෝ ගාවට ආවලු සුදු හාමුදුරු කෙනෙක් මහාන වෙච්ච. මේ හාමුදුරුවගේ නම සමිත. සමිත කියන්නේ තැම්පත් තැනත්තා වගේ මොකද්ද අදහසක් තියෙන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවන්ට ගිහිල්ලා අඳුනලා දුන්නානේ මේ සමිත කියලා හාමුදුරු කෙනෙක් මේ හාමුදුරුව භාවනා කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ආචාන්චා හාමුදුරුව ආනවලු සමිතද නම තැම්පත් නැති තැනත්තා කියන එකද නම කියලා ඇහුවලු. ඊට පස්සේ ගෝලයාට කොහොම හරි බාරගෙනම නැහැ. බාරගෙනම නැහැ. බාරගෙනම නැහැ. ওই මාස ගණන් කැර කැර කී ඉඳලා අන්තිමට 70 ගණන් වල හරි 80 ගණන් වල හරි ඇවිල්ලා තියෙන ලංකාවට. ලංකාවට ඇවිල්ලා ওই රිටිකලද කොයිද කැලේක භාවනා කරන්න ගිහිල්ලා අලියෙක් ගහලා මැරිලා. ඉතින් එහෙට ආරංචි වෙනවා මෙන්න අලියෙක් ගහලා මැරිලා මේ හාමුදුරන්ගේ ඇටකටු ටික හම්බුණා ලංකාවේදී කියලා. එතකොට ආචාන්චා හාමුදුරුව කියනවා දැන් නම් එයාට සැනසීමෙන් ඉන්න පුළුවන්. දැන් නම් සමිත විදියට ඉන්න පුළුවන් කියලා. මොකද අර ඉන්නකම් පණ තියනකම් බෑ. වලිගෙ හපාගෙන දඟලනවා. නෑ එහෙම නෙමෙයි, ප්‍රඥාවට බරයි. ප්‍රඥාවෙන් තමයි මේක එක ගනුදෙනු කරන්න ඕනේ. නිකන් දවසෙන් දෙකෙන් කරලා ඉවර කරන්න ඕනේ නෑ. අසනීපයක් ආවත් නිකන් මේ මේ මේක අහවර වෙන්නේ නෑ එහෙම. ඒ වෙනුවට හරි උඹ අසනීපෙ දිනුවයි කියමුකෝ. ටික දවසකින් සතියකින් කොහොමද? දවස් කීපෙකින් කොහොමද? වහිනවයි කියලා කමන්නේ වැස්ස දිනුවයි කියලා කියමුකෝ. හැමදාම වහින්නේ නෑනේ. අද භාවනා කරන්න බැරි වුණයි කියලා කියමුකෝ, හෙට කොහොමද? අන්න ඒ විදිහට ටිකක් අර සොලෝ එක යනවා කියලා කියන්නේ. වේගෙන්ම යන්න ඕනේ නැහැ. නිකන් ඔය 30ට 40ට වගේ යනවා. හැබැයි නවත්තන්න නැතුව යනවා. අර මගේ යාළුවෙක් ඉන්නේ ඉස්සර, මිනිහා යන්නෙම 30ට 40ට. 30ට 40ට යන්නේ. ඉතින් මල්ලි හැප්පෙන්නේ නැහැ නේ මල්ලි. කියාගෙන යනවා. ඉතින් අර වාහනේට නැග්ගම පැය ගාණක් යනවා. අර ඉලක්කෙට ළඟා වෙන්න. හයිවේ එක යන්න ගිහිල්ලා දඩ ගහලාද කොහෙද සොලෝ වැඩි කියලා. ඉතින් කමක් නැහැ. එහෙම ගියාම හැප්පෙන්නේ නැහැ නේ මල්ලි. ඈ පැය ගාණක් ගියත් කොහම හරි යනවනේ මල්ලි කියලා යනවා හිමීට. ඉතින් ඒක තමයි ක්‍රමවේදේ. අන්නේ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික ප්‍රඥාවට බරව කරගෙන යන. එතකොට මොන අසනීපය ආවත් ඒ අසනීපෙත් අන්න ඉවර වෙන ඉවරයක් තියෙනවා. මොන කාලගුණ බාධා ආවත් ඉවරයක් තියෙනවා. මේ මොන gedara ප්‍රශ්නාවක් ඉවරයක් තියෙනවා. නැවතත් අපිට භාවනා කරන්න පුළුවන්. නැවතත් අපිට ප්‍රතිපදා වඩා ගන්න පුළුවන්. ගේම අතාරින්න නැතුව ඉන්න එක තමයි ක්‍රමවේදය. අර කියනවා මොකද්ද? අර this too shall pass. ආ මේකත් යනවා. මේකත් ඉවර වෙනවා. කියනවා සමහර විට මේක pass වෙයි නිකන් kidney stone එකක් වගේ. හැබැයි එහෙම හරි මේක pass වෙනවා. අනේ this too shall pass කියන එකට තව කැලක් එකතු කරලා මේක සමහර විට pass වෙයි kidney stone එකක් වගේ. kidney stone pass වෙනකොට කොහොමද කියලා දන්නවනේ කට්ටිය. අනේ ඒ වගේ pass වෙයි. කොහොම හරි හැබැයි pass වෙනවා. එහෙමත් මේක යනවා. kidney stone එකක් වගේ හරි මේක යනවා කියලා සඳහන් කරනවා. නිකම්ම නෙමෙයි යන්නේ kidney stone එකක් වගේ. හරි එහෙම හරි යනවනේ. අනේ ඒ විශ්වාසය විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක ප්‍රඥාවට බරයි කියලා මං කියනවා. ඉතින් ඒක නිසා ක්‍රමානුකූලව ටිකෙන් ටික යන් ওই විදිහට අසනීපාවට අසනීපෙත් අහවරයක් තියෙනවා. ගෙදර ප්‍රශ්නාවට ඒකෙත් අහවරයක් තියෙනවා. කාලගුණේ අස්පට් උනාට ඒකෙත් අහවරයක් තියෙනවා. ඈ අන්න එහෙම හිමීට හිමීට ටිකෙන් ටික කරගෙන යන්න.
වහන්සේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
එමනම් මේ ධර්මදේශනාවත් තමතහන් සුද්ධ කිරීම සිදු කරපු ධම්ම කුසල ස්වාමීන් වහන්සේ නැවත වතාවක් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන අතර අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
වන්දාමි බන්ති
සුඛී හොන්තු.
සාදු මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතම්.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ සතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
සපත්‍ය සාදු. හැම දිනකටම තෙරුවන්.